බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තුතියම්පි
ධම්මං සරණං ගච්ඡාමි
තුතියම්පි
සංඝං සරණං ගච්ඡාමි මානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
වාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
වාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේර මච්චපමාදර්ථාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේර මච්චපමාදර්ථාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
මේ තිසරණ සහිතෝ පංචශීල සමාදානය
පංචශීල සමාදානය
මාර්ගඵල නිවන් පිණිස
මාර්ගඵල නිවන් පිණිස
මොනවහරි දහම් කරුණක් සාකච්ඡා කරනවද, ප්‍රශ්න මොනවහරි අහන්න තියෙනවද, නැත්නම් ධර්ම දේශනාවක් ටිකක් අහනවද? ප්‍රශ්න ගැටලුවක් අහන්න දෙන්නේ මොලේ මට පොඩ එක දෙයක් මතක් කරන්න ඕනේ. මම බොහෝ විටකම එසේ මුතු මුතරි කවුරුලා එක්ක හරි කතා කරනකොට මේ බෞද්ධ දර්ශනය ගැන නෝනින් දකින්න ඕන දෙයක් ගැන දර්ශනාත්මකව යමක් කතා කරන්නේ. හැබැයි ඒ විතරක් නෙමෙයි, ඒකට සීල සමාධි දෙක ඕගොල්ලෝ එකතු කරගන්න ඕනේ කියන ටික හැම වෙලේම මතක තියෙනවා. මම ඒ ටික ගොඩක් දුරට කියනවා අඩු වෙනම් පුතින් දැනමේ ඕනම කෙනෙක්ින් ලබා ගන්නත් පුළුවන්, ඒ ක්‍රම වැරදි නැති නිසා. අපි කියමු දැන් අද දවසේදී ඕනම භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා අපිට කමටහන් ගන්න පුළුවන් භාවනා කරන, ඒක වැරදි නැහැ. මේ චිත්ත සමුතිය ඇති වෙන්න ඒ ඕන භාවනාවක් කළාට කමක් නැහැ. එතන අර අඩුව තිබුණේ ඒ සමාධිය වඩන කෙනාට මේ දර්ශනයත් එකතු වෙලා තිබුණා නම් තමයි ඔබ සම්පූර්ණ වෙන්නේ. ඉතින් එතකොට ඒක වැරදි නෙමේ, එකතු වෙන්න ටිකක් කුයි තව ඕනේ. ඉතින් ඒ ටික නැතුව මේක කළාට පළක් නැහැ. ඒ නිසායි මේ මම ඔය අපි දකින්න ඕනේ දර්ශනය ගැන නිතරම මතක් කරන්නේ. එතකොට ඒ දර්ශනයම විතරක් යන්න පුළුවන් කමක් නැහැ. තම වෙලාවෙම මගේ දේශනාවලට අමතරව අනේ ස්වාමීන් වහන්සේගේ දේශනාවත් අහලා ප්‍රතිචිත් සමාධිය ඇති කරගන්න හැටි, චිත්ත භාවනා කරන හැටි මේ කොහොමද කරන්න කියලා ඒව ටිකක් හොයන්න, ගවේෂණය කරන්න, ඒ වගේම සීල වල ප්‍රතිවේදක ඒ ප්‍රතිවේදකත් සීලයන් රකින්න කොහොමද කියන කාරණා ටික ගැනත් වෙනම උත්සාහවත් වෙන්න ඕනේ, ඇති කරගන්න ඕනේ කියන ටික හැමදාම මතක තියෙන්න ඕනේ. මොකද මේ අර එහෙම කොටසක් තියෙනවා දැන් මොන විදිහේ සීලයක්, මොන තරම් දැඩි උත්සුෂ්ට සීලයක්, දැඩි චිත්ත සමාධියක් තිබුණත් සාක්ෂාත් කරගන්න බැරි ධම්ම තියෙනවා. මොන තියුණු මොනතරම් තියුණු ප්‍රඥාවක් තිබුණත් සාක්ෂාත් කරගන්න බැරි ධම්ම තියෙනවා. එතකොට අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ දිට්ඨිත්වන සංයෝජනත්වන කෙලෙස් තියෙනවා. ඒවා සීලේ සමාධියෙන් අයින් වෙන්නේ නැහැ, අයින් කරන්න බෑ. ඒකට ප්‍රඥාව මොනේ ඒක දර්ශනයක්මයි. ඒක දකින්න කෙනෙකුට එනකොට මේ ටික ඉච්චක අදාළ නැහැ. ඒ ටික මේ දර්ශනයේ මේ ටික පිළිගන්න. ඊට පස්සේ දික්ටි නොවන සංයෝජන වුණ කෙලෙස් තියෙනවා. මොනතර නුවණක් තිබුණත් ඒක හරියන්නේ ඒක ගෙව ගන්න සීල සමාධි දෙක ඕන. අපි කියමු දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වගේ කෙලෙස් ගත්තාම දික්ටි සහගත සංයෝජනය. ඒක දර්ශනයකින්මයි දුරු කරගන්න වෙන්නේ. නොවනින්මයි ඒක දකින්න ඕන. ඒ කියන්නේ දැඩි චිත්ත සමාධියක් තිබුණා කියලා ඒ සමාධියකටවත් ඒ කෙලෙස් අතහැරෙන්නේ නැහැ. මොනවානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දහම අහලා ඒ දර්ශනේ දැකලා තමයි ඒ කෙලෙස් ගෙවෙන්නේ. ඒක අර සහවස්ස දසන සම්පදායතය සුදම්මයි හිතවන්ති කියලා කියන්නේ. ඒ ඔහුගේ දැකීමත් හා සමගම මේ ධර්මතාව තමයි දුරු වෙනවා කියලා ඒ දර්ශනේ ගැන බෙන්නා. ඊට පස්සේ ඉතුරු සංයෝජන හත තියෙනවා. කාම රාග පටිග රූප රාග රූප රාග මාන උද්දචවිච මේ ටික මොනතරම් තියුණු ප්‍රඥාවක් තිබුණත් කියන්න බෑ. සීල සමාධි දෙක නැතුව මොකද සමාධිය නැතුව ඉතුරු ටික වැඩෙන්නේ ආත්‍යච්ඡේ. ඒ නිසා මේ කොටස් දෙකම එකයිට ඒකයි සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාව තුනම වෙනන්නේ සතර විවරණ නැතිනම් ප්‍රඥාව විතරක් පුළුවන් කම තිබුණා නම් එච්චර විතරක් වෙන්නේ වහම ඇතිනේ. සීල සමාධි දෙක විතර පුළුවන් නම් ඒක විතරක් වෙන්නේ වහම ඇතිනේ නේ. ඒ නිසා හැම වෙලාවෙම අපේ මතකයේ තියෙන්න ඕනේ අමුදුරු පින්නන දෙයට තව එකතු වෙන්න ඕනේ කාරණා තියෙනවා. මොකද බොහොම ඉඳලා හිටලා තමයි මම සීලයේ පිළිබඳව සමාධිය පිළිබඳව තියෙන දේශනා මම කර තියෙන්නේ. මේ මොකද මම ගොඩාක් හිතන්නේ අධ්‍යයනය කරන පැත්තත් මේ දර්ශනාත්මක පැත්ත මට දේශනා කරන්න පහසුත් ඒ පැත්ත. මේ අනික ඒ පැත්ත තමයි අද ලෝකෙට ටිකක් අඩු බවක් තේරෙන්නේ. අඩු නැහැ ඉතින් කියනවා හන්නේ තැන්වලදී. නමුත් අර ටිකක් අපිට හිතන්න උගන්නන විදිහට හම්බ වෙන අඩුකම නිසා ඉතින් මේ හැම තැනකදීම මතක තියෙන්න ඕනේ අනිත් ටික කරගන්න. ඒකම කෝවතත් හොඳයි. දර්ශනය ගැනම මේ නිදහස් මනසකින් ඉන්න එක සුදස්සන හාමුදුරුවෝ කියන බණ හොඳයි, ලබුණුරුවෝ කියන බණ හොඳයි කියන තැනකින් පෞද්ගලිකව එකතු වෙන්නේ නැතුව හොඳ යමක් හම්බුනහම ගන්නවා කියන තැනක තියාගෙන කටයුතු කිරීම සුදුසුයි නේද? ඒකකට දර්ශනය විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම හම්බ වෙනවනේ. ඉතින් ඒ ගැන අදහස තියාගෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම අහන්න. මොකද මම අර මතක් කළේ දැන් හැම දේශනාවකදී මතක තියෙන්න ඕනේ මම කියන දේ තුළ අවික තියෙන ඕන ටිකක් තියෙනවා. සීල සමාධි දෙක ගත යුතුමයි. ඒ නිසා ඒක ගැන අධ්‍යයනය කරන්න. තියෙනවද ප්‍රශ්න? එනම් මම දේශනා කරලා තියෙනවද ප්‍රශ්න? වැඩෙනවා. එතකොට ඒ මුල් ටිකේදී ඒ දිට්ඨි සහගත කෙලෙස් දුරු වෙන මට්ටම විතරයි ඒ සමාධිය වරපු දෙන්නේ. ඒ නිසා ජීවිතේ කාම රාග පටිඝ කියන මට්ටමද අතහැරවලා ඊතර වෙන මට්ටමේ සමාධියක් ගන්න අමාරුයි කියන්නේ. එන්නේ මේ අපි කියමු දැන් අධික දුකක් යන කාරණාවක් ගන්න. නිකම් සෙනිකෝ තරහ යන අවස්ථාවක මෙහෙම ඉන්න ගමන් කපට කවුරු හරි අපිට ගැව්ව බලව. ප්‍රතරහය. ඒ වගේ තැන පොරොත්තු දෙන්නේ දැඩි චිත්ත සමතේ පදනම් වෙච්ච මනසකට මිසක මේ මට්ටමට නෙමෙයි. එතකොට දැන් මේ මට අපිට තාම මේ දර්ශනය තුල තියෙන්නේ හිතල දුක නොවේ. දැන් අපි නිකමට කියමු සෝවාන් පුද්ගලයාට උනත් කාම භූමියේදී දුක එනවා කියලා කියන්නේ. එයාගේ දර්ශනේ එළඹ සිටින්නේ නැහැ. තව ඉස්මාමාදී මද නිසා. දැන් අපි ධර්ම පෙන්නන්නේ සෝවාන් පුද්ගලයා ගත්තාම සීලේ පරිපූර්ණකාරී උත්. එයා සීලේ පිළිසුදු තියනවා. සමාධි මත්ත සෝකාරී පඤ්ඤා මත්ත සෝකාරී. ඒකට තව සමාධි ප්‍රඥා දෙක අඩුයි. ඒ කියන්නේ දැන් මෙතනදී එයාගේ සම්මා දිට්ඨියේ දර්ශනයේ මුල් වෙලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන සීලබද පරාමාසිකෙන් ටික අතහැරලා සීලයේ මෙවකල තියෙනවා. පදන මහදල තියෙනවා. සමාධිය නැහැ. සමාධිය නැති වුණාම වෙන්නේ ඒක තියුණු ප්‍රඥාව. දැන් ওই ප්‍රඥාවේ ආරම්භය ලැබුණාට ඉතුරු සම්පූර්ණ කෙලස් අතහැරවන ප්‍රඥාව වෙන්නේ සමාධිය එක්ක. ඒ සමාධිය නැතුව මේ මත්තමේ සමාධියකින් ඊ දෙකීම රකින්න බෑ. මේ දර්ශනයම කියන්නේ ප්‍රඥාව නැතුව ඕනේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. ප්‍රඥාවේ වැඩෙන්න තැනක් නැහැ අපි ගත්තාම ඒ මට්ටමම හිත හිතා ඉන්න එකක් මිසක වෙන්නේ පුද්ගල භාවයේ ඉබේ දකින මට්ටමට එන්නේ. අපි උදාහරණයක් හරියට කිව්වොත් දැන් අපිට මේ ප්‍රඥාවේ මට්ටම අපි තියෙන්නේ දැන් අපි ඇත්තටම දර්ශනයක් ගහම දන්නවා කියන්නේ අපේ මට්ටමට දකිනවා. ඒ වගේ ඒක එළඹ සිටින්නේ නැහැ. රැවටීමටපත් වුණාම හිත හිතා තමයි ගන්න වෙන්නේ අපිට. තේරෙනවා දැන් අපි කියමු පුද්ගලයෙක් කියලා දකිනවා. දැක්කහම නෑ මෙතන තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේ කියලා බලනවා. සමාධිගත මනසෙන් තමයි එහෙම බලන් ඕනේ නේ පේනවා කියන මට්ටමට අපි වරගන්නේ. ඔව් එළඹ සිටින තැන. ඒකයි දැන් මම මාර්ග හතරක් පෙන්නන. ඒ නිසා දකින මට්ටම හැම වෙලෙම ඇති වෙන්නේ නීවරණ ධර්ම දුරු කිරීම එක්ක. නීවරණ ධර්ම දුරු කරනකොට දුරු වෙන්නේ ඉතාමත් වේගයි චිත්ත සමති. දැන් අර විදර්ශනාවටත් යම් සමතයක් ලැබෙනවා. ඒකකින් ගොඩාක් විශේෂයි ප්‍රමාණයි. අපි හිතාගන්නේ සමාධි වඩවඩා ඉන්නකොට අපරාධි කියලා. එහෙම නැහැ. මේ දර්ශනේ තියෙන කෙනාට සමාධි සමත නිමිත්ත තමයි බොහොම වේගවත්. ඔකට දැන් ගහන ප්‍රමාවක පෙන්වන්නේ දැන් සමතේ උදව් කරගෙන විදර්ශනා කරනවා කියන්නේ හරියට නැවකින් ගමනක් යනවා වගේ. විදර්ශනා කරලා සමාධියක් ලබා ගන්නවා කියන්නේ හරියට පීනනවා වගේ. ඒක හරි වෙහෙසයි. අපි හිතාගෙන ඉන්නේ විදර්ශනාම කළ යුතුයි හදිසිය නැත්තම් මරණෝ සෝයි සමත භාවනා කර කර ඉන්න වෙලාවේදී කියන්නේ. එහෙම නැහැ. දර්ශනේ අරගෙන සමත භවනා කරන්ද අර දර්ශනේ පිටවෙනවා. ඒ දර්ශනේ අතහැරෙන්නේ නැහැ. දර්ශනේ නැතුව සමත භවනාව කළාට වැඩක් නැහැ. ඒ යම් දහමක් දැනගෙන ඒ දන්න කෙනා මේ ටික වඩන්න හිත පිරිසුදු වෙන්න වෙන්න ඒක පේනවා යාට. ඒ දන්න ටික පේනවා මතක් වෙනවා. ඒ නිසා චිත්ත සමතය අනිවාර්යයි. ඒක බුදුරජාණන් වහන්සේ විතරක් අධිචිත්තමනේ තිබිකු කාලෙන කාලන තීජන මිත්‍යාවේ මනුෂ්‍යකතාව කියන්නේ හිත දියුණු කරන කෙනා විසින් කලින් කලට තුන් මිනිත්තක් වෙන හැ කරන්න පග්ඝාන මිත්‍යංච සමත මිත්‍යංච උපේක්ඛාන මිත්‍යංච ඒකේ වෙනවා දැන් පග්ඝාන මිත්‍ය කියලා කියන්නේ ඊරිය දිවෙන්න එතකොට නැත්තම් එපා වෙනවා ටිකක් ලෑන්ස තමන් කලින් කලකට තමන්ගේ හිතට අනුග්‍රහ දක්වන්න ඕනනේ. මේක මං කල යුතුයි සතර කොච්චර ඉපදෙන්නේ නැද්ද තව කොච්චර මොන තැනක උපදීද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා අතීතය අපි මොන විදිහ දුක් විඳලාද අපායේ කොච්චර ඉඳලාද කියලා මේ වගේ මේ සංවේග වස්තු සිහි කර කර හිත ඔසවා ගන්න ඕනේ. හැබැයි ඒකම දිගට කරන්න එපා කියලා එතකොට මොකද වෙන්නේ? හිත විසිරෙනවා. අනේ මෙච්චර මේ කරනකෝ තාම නැහැනේ කියන වගේ දැනකේ හිත ඉස්සරහ. දැන් කියන සමත නිමිත්ත. චිත්ත සමතය ඇති වෙන නිමිත්ත මෙහෙ කරන්නේ කියලා. ඒක දිගටම කරන්න එපා කියන එතකොට හිත හැඟවෙනවා. හිත හැඟවෙනවා කියන්නේ දැන් භවනා කරගෙන අපට අරමුණු මුකුත් නැහැ හොඳට නිවර්ණ තමන්ට නැහැ වගේ. නමුත් එතෙන් එහාට මොනවා වෙනවද අර සමහරව අහගෙන තියෙනවා කියනවා. කිසි දෙයක් නොදැනෙන තැනකට යනවා කියලා එතකොට එයා දන්න නිින්ද ගියෙත් නැහැ. නැගිටලා තියෙන්නේ නමුත් මුකුත් නොදන්න තැනකට යනවා. ඕකට සමහරව හිතන්නේ හිතාගෙන යම් අධිකමකට පත් වුණා කියලා නෑ. ඕකට බුදුරජාණන් වහන්සේ චිත්තන් එළියට හිත හැඟවෙනවා. ඊට පස්සේ පෙන්නනවා උපේක්ෂා නිමිත්තම විතරක් වඩන්න එපා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතු උපේක්ෂාව ආරමුණු දෙයින්දම විතරක් වඩන්න එපා. මොකද ආශ්‍රයක් ශේකීමට තරම් චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ එතකොට කියනවා. ඒ නිසා සමත නිමිත්තත් මෙනෙහි කරන්ට උපේක්ෂාවෙන්ද විදර්ශනා නිමිත්තත් මෙනෙහි කරන්ට වීර්යයට බලන්න. එතකොට සමත විදර්ශනා ධර්ම වීර්යයෙන් වඩනවා කියන සිද්ධියක් තියෙනවා. ওই ධර්මතාවසෙන්. එතකොට හිත හැඟවෙන්න දෙන්නේ නැහැ වීර්යයෙන්. හිත විසිරෙන්න දෙන්නේ නැහැ සමතේ. මධ්‍යස්ථය තියෙන දැන් කණුවක බැඳලා තියෙනවා නම් ගොඩාක්ම ළඟට එන්න දෙන්නෙත් නැතුව ඈතට යන්න දෙන්නෙත් නැතුව තියෙනකොට ඒක තිබුණ ප්‍රමාණය තියෙනවා නේද? එතකොට ඒ විදිහට සමතේ කියන එකෙන් තියෙන්නේ මොකද්ද? විසිරිලා යන්න දෙන්නේ නැතුව අල්ල ගන්නවා. විදර්ශනා කියන එකෙන් හැඟවෙන්න දෙන්නේ නැතුව අල්ල ගන්නවා. එතකොට මධ්‍යස්ථයි. ඒ සිද්ධිය කරන්න තමයි වීර්යය තියෙනවා. ඒ වගේ. හැම වෙලාවෙම මේ තුන් නිමිත්ත කලින් කලට මාරුම් වලට කරන්න. හිතේදී අපි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. හිතේ කතා කරන ගතිය අරමුණු දුවන ගතිය වැඩි වෙලා වැඩි නම් විදර්ශනා පැත්තට අරමුණු නුවණින් බලන පැත්තට වැය කරන කාලය අඩු කරන්න ඕනේ. චිත්ත සමතය තියෙන නිමිත්ත ඇසුරු වෙන කාලය වැඩි කරන්න ඕනේ. භාවනාවක ඕන තැනක සති නිමිත්ත හොඳට තියාගෙන දුවන්නේ නැති විදිහට ඉන්න පුළුවන් නම් නුවණින් මෙනෙහි කරන පැත්තේ කාලය වැඩි කරන්න ඕනේ. අර සමත නිමිත්ත ඇසුරු කරන කාලය අඩු කරන්න ඕනේ. ඒ විදිහට උංග කරගන්නත් අපි දක්ෂ වෙනවා. ඒ විදිහට කළාම මධ්‍ය හිත වැඩෙනවා. එනිසා මේ දර්ශනයටම පුළුවන්. ඒකෙදී අර සමාධියේ විදර්ශනා මුල් කරගෙන ඇතිවෙන චිත්ත සමාධිය හරීම ප්‍රමාදයි. එක තැනක ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. නම සමතකම තමයි තේරෙන්නේ. ඉතින් ඉක්මනට වෙලෙන්න. වෙන මොනවද
කියන්නේ?
උපේක්ෂාව කියන්නේ හොවලායම එහෙන් රූපයක් දකිනකොට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඇත්ත ඇහිති දකලා උපේක්ෂා වෙනවා. ඒ වගේ එතනම ඥාන දර්ශනයත් එක්ක තියෙන්නේ ඒ උපේක්ෂාව. චක්කුණා රූපන් දිස්වාන නෙවසුමනෝ හොතේ නොදුම්මනෝ උපේක්ෂෝ චීරත් සත් සම්පජාන සිහින වලින් දකලා උපේක්ෂා වෙනවා. ඒ කියන්නේ සාරසීව සංස්කාරයන් කෙරෙහි නුවණින් දැකලා උපේක්ෂා වෙනවා. ඒක තමයි උපේක්ෂාව. එතකොට ඒක අපිට කරන්න වෙන විදර්ශනාව හරහා විදර්ශනාව තමයි මේ උපේක්ෂාව භජනය කරමින් තියෙන්නේ. එතන
ආදී උපේක්ෂාව. අපරාදේ උමාන්තර තේ කියන්නේ තේරුම් ගන්න දර්ශනය පැත්තට ගොඩක් කතා කරනවා වැඩි දර්ශනය තුළ ඉන්න එක තැනක ඉන්නවා කියන කතා කරනවා. එතකොට අපරාදේට ඒ කාරණාව නිමිත්ත ගන්න අපිට يعني අඩු තැනක් ඉන්න සමාධිය කියලා ඒ පැත්තට මුල් තැනක් දෙන්න ඕනේ කියන
සමාධිය.
ඔව් සමාධිය. ඉතින් ඒ නිසා අපරාදේ මේ අපි ගොඩක් අද ඒකත් දේශනා
අපි හොඳට ඔබ දැක්සම ඒකයි ඒ ප්‍රශ්නේ
කිව්වේ.
ඒකට කියන එක තමයි අර එන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ මේ චිත්ත සමතේ සම්පූර්ණ ඇති කරගන්න ක්‍රමය. ඒකෙදි එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. සමත භාවනාව ફોකසින් මත ඒක විස්තර කළාකි. හයි ඒකවට දැන් හිත හොඳට සමත කම්ප්‍රහණ කියලා මේ වගේ විදර්ශනා කළාට පස්සේ හිත වෙන දවසට මේ දෙකම එකට තමයි යන්නේ. දැන් අපි ධර්මපැකට ගන්න. මම අමුතුවෙන් සමත භාවනාවක් මෙනෙහි කරන්නේ භාවනා කරන්න ඉඳගන්න මුල් විනාඩි කීපෙදී විතරයි. ඊට පස්සේ ඒ සමත නිමිත්තම මට පුළුවන් නෝනේ මෙනෙහි කරන්න. ඒ වගේ විදර්ශනාවයි සමතයයි කියන ධර්මතා දෙකම එක නිමිත්තට ඇසුරු වෙන මට්ටමට එනවා. ඒ කියන්නේ සති නිමිත්තෙම ඉඳලා සිහියෙන්ම මේ අරමුණු වෙනේ කරන්න පුළුවන් මට්ටමට එන්න. එදාට අපිට ඔක ගැටලුවක් නෑ, අමාරු නෑ. ඒිට මෙහාදි මේ දෙකම අපි වරු කරලා දෙනවා. බලන්න. ඔකෙදී අර කොලකෝම ජීවිතේ මම ඉතින් අර්ථ නැතිද කියන්නේ මේ සති නිමිත්ත තමයි ගොඩක්ම අපිට උපකාරක දරන්නේ. අපි ටිකක් මේ පොල්කේ ජීවිතෙන් දැක්සිය වෙනවා. ඒක ටිකක් එහාට මෙහාට කරලා අල්ලගන්න ටිකෙන් චිත්ත සමතේ වුණත් ඒක දැන් මට ජීවිතේ තියෙන්නේ අෂ්ටම ආවිනික වෙච්ච ක්‍රම වේද ඒක තමයිට හරියන්නේ නැහැ කියලා. උදාහරණයක් ඇටියෙන් කිව්වොත් ආනාපානසති වඩනවා කියන්ටෝ වැඩෙන්නේ නැති වුණාම මම ඒකට එක එක උපායන් කරනවා. ඒ කියන්නේ මේක මට අදාළ කියන්නේ ඔයගොල්ලෝ ඔබ කරලා බලන්න. ඒ කියන්නේ දැන් විදර්ශනා කරලා මම ආනාපාන සතිය වඩනකොට සම අපි කියන සති නිමිති සමහරට හිතින් නැත්තම් නැත්තම් නැහයි තද වෙලා වගෙන මම හොඳට දන්නවා අස්වාස පස්වාසේ අනුව ගිහිල්ලත් නැතුව සති නිමිති තියාගෙන ඉන්නේ. එහෙම වෙලාවදී මම මොකද කරන්නේ? හිතලා ටිකක් අර හුස්ම හිර කළා වගේ මේ ටිකක් බරට අල්ලගන්න. අල්ල ගන්නකොට එක හරියන්නේ නැහැ. උගුත තද වෙන ගතිය වැඩි නම් මම දන්නවා දැන් මෙහෙම නෙවෙයි එහෙනම් හිත තියන්නවා. මම ඒකට මොකද කරන්නේ? හිතින් හිතලා ආස්වාස ප්‍රාස්වාසයෙන් නිබරවන විදිහට අපි දැන් ඔය ගොම වැටි ගාව පොළොවට මේ අර වේලිය නැත්තම් අඩිතල යන්න උනොත් කය නිබර කරලා යන්නේ අපි. මඩේ ඒ වගේ මේ සති නිමිත්ත මේන් අල්ලගන්න දැන් අපි දන්නේ නැති වුණාට මේ සති නිමිත්ත භාවනා කරන කෙනෙක් සති නිමිත්ත කියනකොට අපි මේ හයියෙන් අල්ලගෙන තියෙන හිතෙන් අල්ලගෙන තියෙන. නමුත් මේන් හරියට සම්මනලියක් අතට ගත්තාම සමනල තට්ටලනෝ ඔන්න එතකොට අර තද වෙච්ච වගේilla උඩට කමට හර වෙන්නේ. ඊදවස්සේ සමහයිටක වැඩෙන්නේ නැත්තම් සැහැල්ලි වගේන අනිත්ක තද වෙන විදිහට හිත තියෙනවා. මේ හිතින්ම කරන්න පුළුවන් අස්වාස් පස්වාස්වලට සීය යොමු කරන එක ටිකක් තදව හිතින්න හිතින්ම ඒක වුල් කළොත් නොයි වගේ දැන් ඕවා නැහැ. පුතේ සති නිමිති අස්වාස් පස්වාස් යන යන්නේ නැතුව සති නිමිති තියාගෙන අස්වාස් පස්වාස් කරන්න. එතකොට ඒකෙදි Taman තේරුම් ගන්න ඕනේ කය දරත බව අඩු වෙනවා නම් දැන් ලහුතා ස්වභාවයේ සැහැල්ලු බව හිතට ආරෝපණය කරගෙන සති නිමිත්තට බහලන්න තමන් දැක්ස වෙනවා. එතකොට සැහැල්ලු ගතිය වැඩි නම් ටිකක් තද විදිහට සිත ගතිය සිතට ආරෝපණය කරගෙන නිමිත්ත අල්ල ගන්න. ඒ වගේ අපි ටිකක් උපය සිදී වෙනවා. එහෙම ටිකක් උලමව කරනකොට හොඳට හිත වැඩෙනවා. දැන් ඕන භවනා කරපු කෙනෙකුට නැත්තම් සමහරවිට භවනා වෙන්නේ හරි අමාරුයි. ඒ භවනා වෙන්නේ අමාරුයි කියන්නේ ඒ පරිසරය නිසා හෝ තමන් මේ කමතරන්ට ඉතිපු නිසා හෝ ඒ විගාවේදී දැන් තමන් ඉගෙනගත්ත ක්‍රමෝපායන් ඔක්කොම යොදලා තියෙනවා. කියන්නකො සත්‍ය නිමිත්තක ඉන්නවා, අස්වාස ප්‍රස්වාස යනෝ ගිල්ලත් නැහැ, කොණ්ඩත් සිදුව තියෙනවා, නිදිමත ගතිකුත් නැහැ, හුදකලාතනකට ගිහිල්ලා ශබ්දබද්ද නැහැ කියලා කරන්න දින ඔක්කොම උපාය කරලා දැන් මේ වැඩෙන්නේ නැහැ වගේ තැනක. ඒ වගේ ලාගේ තමන් දැනගන්න ඕනේ දැන් ඒ කමතහන ආරම්භය සුළු 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 ගති වහබැ ටිකක් උපය කිදී වෙනවා. ඒකයි මම කියේ දැන්
පොතේ දැනුවත් කියලා
ඔව් ඒකයි දැන් ඉගෙන ගත්ත හෝ පොතේ තියෙන දේක මට කියන්න වෙන්නේ එක ටිකක් විතරයි. නමුත් ප්‍රායෝගික ජීවිතේ අපි කරන්න ආදින කෙනා ටිකක් දක්ෂ වෙන්න ඕනේ. ආධුනික ඒ කියන්නේ කොහොමද ඒක විදිහට බලන්න ඕනේ. මේ නේද ඒක මම උපමාවක් ඇරෙන්නේ හැම කම තහනකටම එහෙමයි එක විදිහකට මෛත්‍රී භාවනාව කරනවා ඒක එහෙම නැතිනම් වෙන ක්‍රමයකට විස්තර සහිතව ඒ විදිහට ඒක වෙනස් අද්දකින් නැත්තම් සියලු සත්ත්වනි දුක්ඛ නිරෝධ සෝපත්ත වේවා බලන්න කියලායි කියලා දුන්නේ නමුත් මම ඕක කිව්වට එහෙම මට හරියන්නේ හිත දිනනවා කියනවා නමුත් සිතවිලි වෙන සිතවිලි ඔස්සේ යනවා කියන්නේ මේක මට නිරසයි මේක මට මෙහිදී හිතට ඇඟට දැනෙන්න අහු වෙලා නැහැ නමුත් කමටහන වඩන්න කියලා දුන පරිසර ටික ඔක්කොගෙම තියෙනවා දැන් මේ විලාදි වෙන මම මේ මානසික ආරය තුල විශේෂයකට යන්න දක්ෂ වෙනවා ඈ අපි කියමු අනේ බුදුහාම දැන් මේ කමටහනට අයිති නැති ටික නමුත් අපි ඈත කියලා වෙනවා එතෙන්ට අනේ බුදුහාම ගෝදේශනා කළා කියනවා අනන්ත සසරින් දැන් අම්මා තාත්තා නොවුණු කෙනෙක් නැහැ කියලා අනේ වගේ හිතේ අකමැත්තක් අද දවසේ දැති වුණා නම් මේ මේිට පෙර සසරේදී ඇඟේ ලේතේ කිරි කරලා දුන්න මගේ අම්මා වෙන්න ඇති නේද කියන තැනකින් අර පටික නිමිත්ත මත හැරෙන්න මම ලොකු විත්ත ටිකක් කියන එතකොට මේ දීර්ඝ මානසිකාරයත් එක්ක ඒක මෙහෙ කරන්නත් බැහැ අර සීල සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියන තැනකින් වගේ ඉන්නේ නැතුව බොහෝම ලෝකයක් ගැටෙන්නේ නැති මනසකට එනවා මම උපාය తీදී සමහරට ඇත්තටම ලොකු ආදරේ සෙනෙහසකුත් එක්ක වගේ ඉන්නේ එතකොට අන්න ඒ වගේ උපාය తీදී වෙන්න කියලා මම ඉතින් මතක් කරා ඒක දැන් සමත කමන්තහනක් උනත් වඩනකොට මට තියෙන්නේ මේ ආවිනික විච්ච ක්‍රම ඉතින් ඒකෙදි මතක් කරන්නේ දැන් ලෝකෙන් හම්බ වෙන ටික ඇති අපිට ඒකේ කොච්චර කාගෙන් හම්බ වුණත් මේ අපි දක්ෂයෙක් වෙන්න ඕනේ ඒක අපේ ජීවිතේට ගන්න ප්‍රමුඛ මොකද මේ මාර්ගය ගත්තාම සීල සමාධි ප්‍රඥා ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව Taman තුලින්ම වැඩෙන්න ඕන එක පිටතින් අහල මාර්ගය ලබා ගන්න බෑ ඔගලන්ට කවදාවත් නිවන් මඟ අහල ගන්න බෑ නිවන් මඟ ලැබෙන්නේ දැන් මගෙන් ඔගලන්ට හිතෙනවා ඇති මඟ අහ ගන්න පුළුවන් අනිත් කෙනෙක්ගෙන් කියලා අහ ගන්න පුළුවන් වෙයි නමුත් මේ මාර්ගය ලබා ගන්නේ මාර්ගය ගැන තියෙන වටපිටාව මිසක මාර්ගය කවදාවත් අපි උදාහරණයකට ඔගලන් ධර්මයේ බෙදනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං දුක්ඛ සත්‍ය කියන එක දකින්න පුළුවන්. ඇයි? ජරා මරණයට පත් වෙන රූප හැට පේන නිසා දුක්ඛ සත්‍යට අදාළ කොටස් පේනවා. ශබ්ද රූපය ජරාවට පත් වෙන නිසා දුක්ඛ සත්‍ය කොටසක් ඇහෙනවා. ඇඟට දැනෙන නාසයේ දිවර දැනෙන දේවල් මුත්තේ ඒක දුක්ඛ සත්‍යයි. එතකොට සිතින් ධර්මාරම්මන තේරෙනවනේ ඒක දුක්ඛ සත්‍යයි. සමුදේ සත්‍ය කියන එක දකින්න බෑ. සමුදේ සත්‍ය දකින්න ඕනද ඔයගලන්ට? තණ්හාව දකින්න ඕනද? අහන්න බෑ. දැනෙන්නේ නෑ. තණ්හාව ස්පර්ශ කරන්න ඕනද? විඤ්ඤාත. ඉතින් දැනගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ නිරෝධ සත්‍ය කියන එක දකින්න බෑ. අහන්න බෑ. දැනෙන්නේ විඤ්ඤාත. දැනගන්න විතර නෝනින් දකින්න නෝනින් දකින්න නෝනින් දැනගන්න මිසක එහෙන් දකින්න බෑ රූපය දකින්න ඊට පස්සේ මාර්ග සත්‍ය කියන එක දකින්න බෑ එහෙ අහන්න බෑ දැනෙන්නේ නෑ නෝනින් දැනගන්න විතරයි එතකොට මඟ කියලා කවදාවත් අපිට කාගේවත් මාර්ගය අහගන්න බෑ මාර්ගය කියන්නේ අපි තුල ඇති වෙන්න ඕන ධර්මතා ටික අපි තුල මාර්ගයේ ඇති වෙන විචිතේ වටපිටාව කියන්නේ අපි මෙතන උදාහරණයක් කියමු අපිට කියන්නේ කියලා. තෝරලා බලන්න. අපි මට පිටව ටිකක් ටිකක් කතා කරලා හරි නැත්නම් කාලය අපරාධින් එහෙම කරා. ඉතින් මම කියන්නේ කිසියම් වෙලාවක මේ මාර්ගය අහගන්න බැහැ කාටවත් කියන එක. නිවන් මඟ අහල දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. මාර්ගය කියන එක තමන් තුළින් ඇති වෙන ඕන එකක්. මේ ඒ අහගත්ත දෙ පිටින් ලැබෙනවා කල්යාණ මිත්‍ර අසුර පරතෝ ഘോഷය කියන ධර්මතාව දෙක. ඒ දෙක උදව් කරගෙන තමන් තුළ යෝනිසෝ මනසිකාරය පවත්වනකොට මේ ධර්මානුකූල ප්‍රතිපත්ති එකතු වෙනකොට සීල සමාධියක දකින්න ඕන. ඒකත් මේ එහෙම නැතුව සම්මාදිට්ඨියට ওই කාරණා හතරම ඕනේනේ. අර කාරණා දෙක තියෙන තැනක සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. කාරණා දෙකකින් තියෙනවා නම් ඒ කියන්නේ කෙනෙක්ගෙන් අහලා ආර්ය අෂ්ටාංග මාර්ගය උපදව ගන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගන්න කල්යාණ මිත්‍රයසුර පත්වෝගෝසී තිබ්බනම් ඇති කියලා. නමුත් සම්මාදිට්ඨිය ඇති වෙන්න කාරණා හතරක් තියෙනවානේ. පත්වෝගෝසී, කල්යාණ මිත්‍රයසුර පත්වෝගෝසී, යෝනිසෝබස්කාර ධර්මාරා. ඒත් මේකෙන් තියෙන සම්මාදිට්ඨිය නැත්තම් දැකීම කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ කෙනාටම මිසක අනුගේ සම්මාදිට්ඨිය ගන්න බෑ. සම්මාදිට්ඨිය ඇති කරගන්න වටපිටාව ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉගෙනගත්ත ටිකට අනුව අපි හිතන එකට කියන යෝනිසෝමනසිකාරය, ඒ හිතන එකට උපකාරීව සීල සමාධි දෙක පවත්වන එකට කියන ධම්මම ධම්ම ප්‍රතිපදිතයි. සීලයක පිළ නෝනින් හිතනවා අපි. එතකොට සමාධිය ඇතිනකොට කාරණා හතර තියෙනවා. ඒ නිසා යර ධර්මයේ තියෙන ටික මම මතක් කරලේ මාර්ගය කියලා කියන්නේ දිත්තන් නසුතන් නමුතන් විඤ්ඤාත. මාර්ගය දකින්න බෑ, අහන්න බෑ, දැනෙන්නේ නෑ, දැනගන්න එකක් විතරයි. දුක්ඛ සත්‍ය විතරයි දිත්තන් දිත්තන් සුතන් මුතන් විඤ්ඤාත කියලා කියන්නේ. විලාවති
10
කාලේ 11 කාලේ අනේ නම් ප්‍රශ්න නැත්ත පොඩි බණක් ටිකක් කියන්න. නේ නේ කෙටිමද කියන්නේ කුද්දකනිකායි තියෙනවා පුත්‍රාසිය දෙකට සූත්‍ර නිපාතය කියලා. සූත්‍ර නිපාතය කියලා ඒ සූත්‍ර නිපාතය කියනවා සූත්‍ර අටක නිපාතයට පස්සේ සූත්‍ර හයක් තියෙනවා. ඒ සූත්‍රේ තියෙනවා කලහ විවාද කියලා සූත්‍රය. ওই සූත්‍රේ හැබැයි නිදානේ හරි ලස්සනයි ධන කතා. මම ඒක නිදාන් කතා කෙටියෙන් කියන්න. එදාට මේ කපිලවස්තු නගරයේදී රෝහිණී කියන ගඟේ ජලය බෙදාගන්න ප්‍රශ්නයක් ඇතුළ සාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයක් ඇති වුණා. බුදුරජාණන් දේශෙන් බැලුවා මේකෙදි තමන්ගේ නෑද ගොඩාක් වුණා කියලා කරන කම්පැනි ඇවිල්ලා රෝහිණී ගඟ මැද අහසේ ඉඳගෙන ධර්ම දේශනා කළා. ඊට පස්සේ කළා ඒ කලහ විවාදයේ සමතේකටපත් කළා. ඊට පස්සේ ඒ වෙලාවේදී ශාක්‍ය රජදරුවෝයි කෝලිය රජදරුවෝයි 250 250 500ක් මහනුවණා මහනෙල බුදුරජාණන් වහන්සේලාගේ හිටියට මේගොල්ලෝ පැවිද්ද ගැන ආශාවෙන් ආදරෙන් නෙමෙයි හිටියේ. අර වෙලාවේදී අර කමන් තේ උපකාරය කළා. ඒ ඉඳගෙන පැහැදීමට මහන වුණාට අනේ අපි කරගත්ත මෞලකමක් කියලා සමහර විට රජ ගෙදර තියෙන සිද්ධි ඒවා සැපසහගත අරමුණු ඕවා ඉතින් හිතේ ඉතා අපරාධය අපි මෙහෙ වුණේ කියලා ඉතින් දුන්නසෙන් තමයි දැන් මේ 500 මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේක හිතෙන් දැකලා හිමාල කැලේ තියෙන කුණාල කියලා පොකුණක්. ඔය පොකුණ ගැන බුදුරජාණන් හරි ලස්සන විස්තරයක් කළා. පොකුණේ තියෙන වතුර ගැන, පොකුණ වටපිටාව ගැන, ඉන්න සත්තු ගැන, ගස් කොළන් ගැන විස්තර කළා. හැමෝගෙම හිතේ හරි ආශාවක් ඇති වුණා. මේ පොකුණ බලන්න තියෙනවා. ඉච්චේ වස්සන්ත බුදුරජාණන් මේක වර්ණනා කළා. බුදුරජාණන් නොදන්න විදිහටම වර්ණනා කළා. මේ ඔයගොල්ලෝ කැමති නැද්ද මේ පොකුණ බලන්න? අනේ කොච්චර දේද භාගවනාද බලන්න දිනවන කැමති. එහෙම යා කියලා බුදුරජාණන් වහන්සේ එදියේම අරගෙන ගියා. අදකොට මේ පොකුණ බැලුවාම වටපිටාව බැලුවාම දැන් පිට නොයෙක් නොයෙක් අරමුණුළු දුවන ගතිය නැහැ. අලුත් නැවුම් පරිසරයක තමයි කැමති පරිසරයකට ගියේ. ඒ පරිසරය හැරියට බලපහම මේ චිත්ත සමතයට. ඉතින් එහි සංස්කෘතියමත් එක්ක දැන් අර නගරෙක ඉඳලා නොයෙක් නොයෙක් විතරකාස්ති මේ බණ කියන්න උනා නම් තේරෙන්නේ නැහැ. ඒ දැන් බණ කිව්වත් හිත දුවනවා. දැන් අර දේවල් වල දේවල් රජ දෙතර දේවල් ඔක්කොම මැකුණා මේ මොහොතේ මේගොල්ලන්ගේ මනසේ. එද තමන් කතා කරපු දර්ශනේ දැන් හම්බෙලා ඇත්තටම ලස්සනයි. වටපිටාව ඔක්කොම මැකේලා මේ ලස්න පරිසරිත විතර කැම්මුගේ මනස සීමා වුණා. උපාය. ප්‍රජානාන්තේ. පුසුදම්හාර්ති කියලා කියන්නේ ඒක නේද? උපහානේකේ උපායේ නරදම් මේ තමයි කියන ඔය උපායන්ගෙන් නරිය තමනේ කරන්නේ. කඳු පොළු කෙනෙක් ඉවරනේ. ඉතින් මේක තමයි බුදුරජාණන් සිතක්ක මේගොල්ලෝ ගමනය ගන්න තියෙන හොඳ උපාය. නැත්තම් ඔය එක එක අරමුණු හිතන් දෙපා කියලා කිව්වොත් එහෙම. හරිද? ඒක වහ කියන්නේ නැහැ ඒකට. ඒකටත් තමයි එකක් විතර්කයක් එනවා මිසක. ඒකට දැන් මේ පොකුණ බලලා දැන් උක්කුගේ මනසේ සීමාවත කොටු වුණා සංසිඳන බුදුරජාණන් සිත ධර්ම දේශනා කරනවා. ඔක්කොම සෝවාන් වුණා. සෝවාන් වෙලා එරදිස් ලැබුණා බුදුරජාණන් වහන්සේ අර විදිහටම කගනාව කපිලවස්තු මහ වනයේට මහ සම්මිත උත්සව විශ්නාතු එතෙන් දැන් ඇවිල්ලා 500 දෙනා වහන්සේට බණ කිව්වා. බණ කියලා භවන කිවිීම සඳහා උත්සාහවත් කළා. ඒගොල්ලෝ ටික දවසකින් භවන කළ වීදිකල් 500 දෙනාම කරතු. ඒ දවස්සේ එතන අටුවාචාර්ය වහන්සේලා කියනවා මේ බණ කියන හාමුදුරන්ට පුළුවන් නම් එදා තිබුණු ඒ වටපිටාව ධර්ම විශ්වාස කළ වෙන විස්තර කරන්න කියලා. ඉච්චාට ලස්සන වටපිටාවක් තිබුණේ කියලා. මොකද මේ විතරාගිය බුදුරජාන් වහන්සේ විතරාගිය මහා සංඝය 500ක් දෙනා වටකරන. විත දේශෝ භාග්‍යතුන් වහන්සේ විත දේශ ශ්‍රාවකයෝ ඊට පසු විත මොහෝ මේ විදිහට හික් මිච්ච භාග්‍යතුන් වහන්සේ හික් මිච්ච පිළිස වටකරගෙන ඔක්කොම රජවරු ඔක්කොම වංශවත් අය ඔක්කොම ශ්‍රේෂ්ඨ මේ විදිහටයි ඔක්කොම සාකි කුලිය කුලේ මේ වගේ එදා ඒ මහා සමය දේශනා කර මේ වර්ණයේ තිබුණු ආශ්චර්ය මෙන්න මෙච්චරයි කියලා කියන්නේ ඔක්කොම සද්දබින්නාලාගේ ඔක්කොම රහතන් වහන්සේලා මේ වගේ හරි ලස්සන ඔය විස්තර ටික දැකපු හින්දා දස දහසක් දිවි ලෝකෙන්නේ දිව්‍ය බ්‍රහ්ම දෙක්නවලු භාග්‍යතුන් වහන්සේ මහා සංඝ රත්න 500ක මේ කපිලවස්තු මහවන්නේ ඉන්න ගිහිල්ලා වන්දනා කළොත් දැක්කොත් නම් දැන් මේ වගේ දර්ශනයක් දැක ගන්නවත් හම්බෙන්නේ නැහැ කියලා දස දහස සක්වලන්න ඔක්කොම දිව්‍ය ප්‍රඥා එකතු වෙනවා. මහසම්මේ සුත් දේශනා කළේ ඒකට. අර මේ දෙවියන්ට කොහොම එකතු වුණාද? දැසේ බුදුරජාණන් දැක්කා මෙතෙන්ට රැස්වලා ඉන්න ජන සමාගම අතිවිශාලයි. කියන්න බෑ ගානේ මේකට කොහොමද බණක් කියන්නේ කොහොම දේශනා කළොත් අවබෝධ වෙන්නේ කියලා කල්පනා කරනවා. මොකද බුදුරජාණන් ශ්‍රීලගේ ධර්ම දේශනා කිරීමේ න්‍යාය හතරක් තියෙනවා. අත්ථජාස පරජාස පරිපුච්ඡා අටුප්පති කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටම අදහසක් ඇති වෙලා මෙයාගේ මෙහෙම කිව්වොත් මේ ධර්ම අවබෝධ වෙනවා කියලා බණ කියන ක්‍රම තියෙනවා. පරජහස මෙයාගේ අදහස මෙන්න මේකයි. මෙයාගේ මේ අදහස ගැලපෙන විදිහට බණ කිව්වොත් හරියනවා කියලා දැක්කම ඒ අනුන්ගේ අදහසට ගැලපෙන විදිහට බණ කියනවා. ඊට පස්සේ තියෙනවා පරිපූච්ච ප්‍රශ්න අහනවා. අහන එකට උත්තර දෙනකොට ධර්ම අවබෝධ වෙනවා. තව තියෙනවා අට්ඨෝපපති කියලා මොනවා හරි උපම් කරුණකදී බණක් කියනවා. අපිට කවුරු හරි කෙනෙක් සර්පය කලහ කරනවා. මහානි මේ සර්පයා කාලා මෙයා නරුණ මෙහෙම නොකරන එක මෙන්න මෙහෙම කළා නම් මේක වෙන්නේ නැහැ කියලා මොනවා හරි දෙයක් වෙච්ච දෙයක් මුල් කරගෙන බලන කෙනෙක් ළම තියෙනවා. එදා බුදුජානක බැලුවා මේ න්‍යාය හතර මොන න්‍යායකද ගහම අවබෝධයි. බැලුවනේ පරිපුච්චා. බුදුජානකයෙන් ප්‍රශ්න අහුවොත් කවුරුද ඒ ප්‍රශ්න වලට දෙන උත්තර අහලා තමයි මේ සමාගම හිකවන්න පුළුවන් අධිකම ලබන්නේ. දත දහසක් සක්කුල දිව්‍ය ප්‍රඥා නානා චතුර්ථ තියෙන බොහෝ. දැන් බැලුවා ඒ වහාට දන්නේ එක එක චතුර්ථ තියෙන ගුඩ. මේ ඔක්කොම හික්මන විදිහට ප්‍රශ්න අහන්නේ කවුද? ඔය දිරිගුල අතරින් කවුද බැලුවා? දත දහසක් සක්කුල ඉන්න එකම දිව්‍ය ප්‍රඥාවක්වත් නැහැ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඒවට දෙන උත්තර බලලා මේගොල්ලෝ rahat වෙනයි. අධිකම ලබන්නේ. එතකොට බැලුවා මහා සංඝය රත්නේ දිහා ස්වාමීන් වහන්සේලා කවුද ඉන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවොත් ඒ ප්‍රශ්න වලට දෙන බුදුරජාණන් වහන්සේ දෙන උත්තර අහලා මේගොල්ලෝ කිව්වා හාමුදුරුවෝ අතර කවුරුද? දැන් සරිත් මොගලන් දෙනා වහන්සේ දිහා බැලුවා සරිත් හාමුදුරුවන්ටත් බැහැ. ඊට බැලුවා ඊට වඩා සෝම් ප්‍රඥාණයෙන් අවබෝධ කරගෙන එන පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ හේත් නැහැ. මේ දස දහසක් සක්වලට අයිති නැති අනන්ත විශ්වයක තව බුදුරජාණන් වහන්සේ නමක් කරින්නද කියලා කියන්නේ එහෙමත් නැහැ. එක සක්වලට එකට යෙදෙන්නේ නැහැ. තවස්ස බුදුරජාණන් වහන්සේ බැලුව දැන් මොකද කරන්නේ? අදිෂ්ඨාන කෙරුවා නිර්මිත බුදුරුව. බුදුරජාණන් වහන්සේ වගේම බුදුරුවක් මවල දැන් ඒ බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විසඳන්නේ නැහැ. ඕකෙදී සම්මා පරිභාජනීය මතකමදි සම්මා පරිභාජනීය කියන සූත්‍රයේ තියෙන්නේ රාග චරිතයට කලහවාද කියන සූත්‍රය දේශනා කළා. ඒක ද්වේෂ චරිතයට චූල ව්‍යුහ සූත්‍රය කියලා තියෙනවා. ඒක විතක්ක චරිතයට මහා ව්‍යුහ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක මෝහ චරිතයට තුවට්ටක කියලා සූත්‍රයක් තියෙනවා. එක ශ්‍රද්ධා චර්යිතේට අර්ථ ගන්න තව සූත්‍රයක් මට මතක නැහැ. ඒක ප්‍රඥා චර්යිතේට මේ වගේ මේ සූත්‍ර 6 දේශනා කරා. ඒකෙදි මේ කලහවාද සූත්‍රය ගත්තාම ටිකක් හරිම හොඳයි. කාටත් හොඳයි ටිකක් දෙවල් වරන්නේ නෑ මම වරද්ද අනිත් ඒවා බැලියේ නෑ. මේක විතරයි බැලියේ. එක මහත්ෙක් මගෙන් ඉල්ලීමක් කළා කලහගාද සූත්‍රයේ සම්මාසයේ අර්ථය අපිට තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් පුළුවන් නම් විස්තර කරන්න ඒක දේශනා කරන්න අපිට බලා ගන්න පහසුයි කියලා ඒ තරම මේ සූත්‍රේ බැලුවයි. අරක බැලුවේ නැති හින්දා අනිත් ඒවා කියන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ උගලට තරහ යන හින්දා මේක තෝරගත්තද කියන්නේ. එතකොට එන්ද මේ මහිවදලේ එතකොට අතුරු කාරණා ගොඩක් තියෙනවා. අවස්ථානුකූලව මම කෙටියෙන් ප්‍රධානතෙන් ගන්න. දැන් නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන එක දස දහසක් සක්කොළ ඔක්කොම සත්‍යයට ඇහෙන විදිහට විකාශනය වෙනවා. මේ ඉතින් ඉන්ටර්නෙට් ක්‍රමයේ දැක්කේ. ඉතින් මේ අහන මේ ලෝකේ මේ කලහ විවාද ඇති වෙනවා. එතකොට ඒ කලහ විවාද වලටත් ඊට පස්සේ මානය අතිමානය ඊර්ෂ්‍යාව මසුරුකම කියන කෙලෙස් ඇති වෙනවා. මෙන්න මේ වගේ කෙලෙස් වලට කාරණාවක් වෙනවා. ওই කෙලෙස් වලටත් කලහ විවාද කියන මේ කාරණාවත් කුමක් හින්දාද ඇති වෙන්නේ? මේවට මුල මොකද්ද කියනවා. කෙනෙක් විස්තර කරන්නේ නැහැ මන්නේ. කලහ කියන්නේ මොනවද, විවාද කියන්නේ මොනවද, මසුරුකම කියන්නේ මොකද්ද, මත්දේ කියන්නේ මාන්නේ, අතිමානේ, ඕක බලා ගන්න ඕනේ. වෙලා තිබුණා විස්තර කරන්න තිබ්බ දැන් වෙලා නැහැ. ඊට පස්සේ මේවට හේතු ටික පෙන්නනවා මොකද්ද? ප්‍රිය වස්තු කියලා. මොකද කලහ විවාද ශෝක පරිදේ කලහ විවාද ශෝක පරිදේවියෝ මාන අතිමාන මච්චරිය ওই වගේ දේවල් ඇතිවෙනවා. මේවට හේතුව ප්‍රිය වස්තු. දැන් ඒක ඉරිවිස් චකරගෙන ප්‍රිය වස්තු නිසා ශෝක පරිදේව ඇති වෙනවා කියන එක පිළිගන්න පුළුවන්. ප්‍රිය වස්තු නිසාලු කලහ විග්‍රහ ඇති වෙන්නේ. ප්‍රිය දේවල් බෙදා ගන්න අල්ල ගන්න අදල ගන්න ගිහිල්ලා තමයි සම්පූර්ව කලහ විග්‍රහ ඇති වෙන්නේ. ඊට පස්සේ ප්‍රිය වස්තුන්ට හේතුව මොකද්ද කියනවා. ප්‍රිය වස්තුවට හේතුව මොකද්ද? ඒකට ඡන්දය කියන්නේ නැත්ද? යම් යම් දේවල් වලට අපි කැමති වෙන නිසායි අපිට ප්‍රිය දේවල් ඇති වෙලා තියෙන්නේ. දරුවන්ට කැමති නිසායි දරුවන්ට ප්‍රිය. කැමැත්ත තණ්හාව තියෙන මේ කාරණා. ඊට පස්සේ කැමැත්ත නැත්නම් ඒ තණ්හාව ඇති උනේ ඇයි? සැප දුක්ඛින ප්‍රභේදය නිසායි. සැපසහගත දෙයට වැඩිපුර කැමති මේ මේ ඒ හිඳ ඒ දේ ප්‍රියයි. තේරෙන්නේ යම් වස්තුවකින් දෙයකින් අපිට යම් සැපයක් ලැබෙනවා නම් ඒ සැපේ තියෙන දේට අපි කැමතිද නැද්ද? කැමති. ඒ කැමති දේ අපිට ප්‍රියද නැද්ද? ප්‍රියයි. ඒ දේ නැති වුණොත් කලහ විවාද ඇති වෙන්න පුළුවන්ද? කවුරු හරි ගත්තොත් ඇති වෙන්න පුළුවන්. ඒව නැති වුණොත් ශෝක පරිදේ ඇති වෙන්න පුළුවන්ද බැරිද? එතකොට ශෝක පරිදේවයට හේතුව මොකද්ද? ප්‍රිය ස්වභාවය. ප්‍රිය ස්වභාවයට හේතුව කැමැත්ත. කැමැත්තට හේතුව මොකද්ද? සැප දුක් කියන ප්‍රදේ. සැප දුක් දෙකට හේතුව මොකද්ද කියලා? ස්පර්ශය. ස්පර්ශය. යම් සැපක් හෝ දුකක් හෝ අපිට ඇති වෙන්නේ ස්පර්ශය නිසායි. සැප වේදනා හෝ දුක් වේදනා. ස්පර්ශයට හේතුව මොකද්ද? ප්‍රශ්නෝත්තර රාශියක් අහනවා. ඒ ස්පර්ශයට හේතුව මොකක්ද? මොකක් නැතිවීමෙන් ස්පර්ශය නැති වෙනවද? සැප දුක් දෙක නැති වෙනවා. ඊට පස්සේ පෙන්වනවා ස්පර්ශයට හේතුව නාම රූපයි. එතකොට ස්පර්ශයට හේතුව නාම රූපයි. රූපේ යම් කිසි විදිහකදී ඉක්මුණොත්, රූපය අතහැරුණොත් මේ ස්පර්ශය ස්පර්ශ වෙන්නේ නැහැ. රූපේ විභූතිය නතු සම්පස්ස. එතකොට පෙන්වනවා අනුපලිරට ඇවිල්ලා මේ ඔක්කොම ප්‍රිය ස්වභාවයන් බෙදෙන්නේ සැප දුක් කියන දෙක නිසා. සැප දුක් කියන කාරණා දෙක ලැබෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසායි. ස්පර්ශය කියන එක හැම වෙලාවෙම ඇති වෙන්නේ නාම රූප කියන ධර්මතා දෙක නිසායි. එතකොට මේ නාම රූප දෙක ඊට පස්සේ ප්‍රශ්නයක් අහන නිර්මිත බුදුරජාණන් වහන්සේ කුමන ධර්මයක් ඉක්මවලා කුමන ධර්මයක් වඩලා කුමක් කරලාද මේ ස්පර්ශයෙන් මිදෙන්න වෙන්නේ අපිට? මොකද දැන් ස්පර්ශ වුණොත් සැප දුක් එනවා කියන එක නවත්තන්න බෑනේ. දැන් සැප දුක් ආවොත් සැපේට කැමති, දුකට අකමැති කියලා බෙදීම අපි තුල ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. කැමැත්ත ඇතිවම සැපේ වෙන දෙයට ප්‍රියයි, අකමැති වෙන දෙයට අප්‍රියයි කියන එක නවත්තන්න බෑ. ප්‍රියදේ ඇති වුණොත් ඒක නැති වෙනකොට එක කවුරු හරි ගත්තොත් කලහ විවාද දුක් දුන්න සෙනව කියන එක නවත්තන්න බෑ. අනුක්‍රමයෙන් ඔක්කොම එකින් එකට හැප්පිල සහිතව තියෙන එක මොන විදිහකටවත් නවත්තන්න බෑ. කෙනෙක් වචනෙන් කියයි මම මට පුළුවන් කියලා, නමුත් ජීවිතයෙන් වෙන්නේ. ඉතින් අහනවා නිර්මිත බුදුරජාණන් වහන්සේ, එහෙනම් මේ ස්පර්ශයත් ඒ වගේම සැප දුක් දෙකත් ඉක්මවන්න පුළුවන් කොහොමද? මොකද දැන් ස්පර්ශය නැතුව සැප දුක් දෙක නැති වෙනවා. එහෙම නැති වුණොත් කැමති දේ නැහැ, හුණු ප්‍රිය නැහැ, හුණු තරටක නැති වෙන නිසා. ඊට පස්සේ බුදුරජාණන්සේ දර්ශනය කරන කෙටි කෙටි වචන තියෙනවා. මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් මෙන්න මේ විදිහ මනසක් තියාගත්තොත් එයා රූපෙ මිදෙනවා. එතකොට ඒවන් සමේතස්ස විභූති රූපං මෙන්න මේ විදිහට කළොත් රූපයේ අතහැරෙනවා රූපේ විභූතේ න පුසන්ති පස්ස රූපේ කිංහම ස්පර්ශේ ස්පර්ශන වෙනවා තථා සුඛං දුක්ඛං ඒ වගේම සැප දුක් දෙකෙන් එතකොට දැන් අපිට මේ එකින් එකට මතක් කරලා මේ ස්පර්ශයත් ඒ වගේම සැප දුක් දෙකෙනුත් එතර වෙන්න ඒකෙ මිදෙන්න ඕනේ කොහොමද මේ බුදුරජාණන් වහන්සේ දර්ශනයක් දේශනා කරනවා ඒ ටික විදිහට හිතියාම මේක වෙනවා මොකද ඒ දර්ශනේ දේශනා කරන්නේ ඒක පාලියෙන් තියෙනවා ඕකන ওই ටික තමයි තෝරගන්න වෙන්නේ නසඤ්ඤසඤ්ඤේ න විසඤ්ඤසඤ්ඤේ නෝපි අසඤ්ඤේ න විභූතසඤ්ඤේ ඔන්න ওই විදිහට ඉන්න කියනවා හරිද නසඤ්ඤසඤ්ඤේ නවිසඤ්ඤසඤ්ඤේ නෝපි අසඤ්ඤේ න විභූතසඤ්ඤේ සඤ්ඤා නැති වෙන්නත් ඕනේ හැබැයි විසඤ්ඤ වෙන්නත් බෑ අසඤ්ඤ වෙන්නත් බෑ සඤ්ඤාව ඉක්මලා යන්නත් බෑ සඤ්ඤාව නැතු වෙන්නත් ඕනේ සඤ්ඤාව නැති වෙන්නත් ඕනේ නැති වුණා කියලා සිහි මුත්තා වෙච්ච විසඤ්ඤ කෙනෙක් වෙන්නත් බෑ අසඤ්ඤ සත්‍යයක් වෙන්නත් බෑ න විභූති සංඥා නේව සංඥා නා සංඥා තලිට ගිහිල්ලත් බෑ එතකොට දැන් න අසඤ්ඤේ න විසඤ්ඤේ නෝපි අසඤ්ඤේ න විභූති සංඥේ කියන එකෙන් කියනවා සංඥා නැතුව බෑ සංඥාවක් තියෙන්න ඕන ඉස්සෙල්ලකින් කියනවා මොකද්ද න සංඥේ සංඥේ කියන එකෙන් සංඥාවක් තියෙන්නත් බෑ මේකෙන් සංඥාවක් තියෙන්නත් බෑ කියනවා මේකෙන් කියනවා සංඥාවල් නැති වෙන්නත් බෑ කියලා. සංඥාවල් නැති වෙන්නෙත් නැතුව සංඥාවක් තියෙන්නෙත් නැතුව ඉන්න ඕනේ. ඔන්න ඔය විදිහට හිටියොත් ඒවන් සමේතස්ස මෙන්න මේ විදිහට ඉන්න කෙනාට ඒවන් සමේතස්ස විභූති රූපං. රූපේ කියනවා. රූපය අතහැරෙනවා. රූපේ විභූතේ රූපය අතහැරුණාම න පුසන්ති පස්ස. එතකොට ස්පර්ශ විස්පර්ශ වෙනවා. චක්කු සම්පතේ සෝත සම්පතේ කියලා පණවන්න බෑ කියනවා. එහෙම වුණොත් මෙයාට මේ සැප දුක් දෙක නැහැ. එහෙම වුණොත් ඇලින් ගැටින් නැහැ. එහෙම වුණොත් ප්‍රිය කැමැති වස්තු නැහැ. එහෙම වුණොත් අන්න එයාට කලහ විවාද ශෝක පරිදේව මාන අතිමාන මච්චරි මේ ටික නැහැ කියලා පෙන්නනවා. ඉතින් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ඕගලන්ටත් තියෙන්නේ නසඤ්ඤසඤ්ඤේ සංඥායි සංඥා නැතුව ඉන්න සඤ්ඤාවේ සඤ්ඤා නැතුව ඉන්න හැබැයි සඤ්ඤාව නැතුව ඉන්නවා කියලා ওই වචනේ අයිති වෙනවන අසඤ්ඤතලයේ කෙනෙක් කියපුදුනොත් එය සඤ්ඤා නැහැ ඒ වගේ වෙන්නේත් නැතුව සඤ්ඤාවේ සඤ්ඤා නැතුව ඉන්න ඕනේ ওই වචනේට අයිති ඉන්නේ විසඤ්ඤ වෙච්ච කෙනෙක් සිහිමුත්තා වෙච්ච කෙනෙක් සිහිමුත්තා වෙන්නේත් නැතුව සඤ්ඤාවේ සඤ්ඤා නැතුව ඉන්නවා නේව සඤ්ඤා නා සඤ්ඤාතලයේ බ්‍රහ්ම එහෙම වෙන්නේත් නැතුව ඉන්න ඕනේ ඔන්නඔක තමයි තීරණය ඉතින් ඕන්න ඕක තෝරගත්තා දැන් උතන හස්කෙට කියනවා සංඥාවේ සංඥාත් නැහැ නමුත් ඒ කියලා විසඤ්ඤ වෙලක් නෙමෙයි අසඤ්ඤ වෙලක් නෙමෙයි නේව සංඥා නා සංඥා තලෙට ගිල්ලත් නෙමෙයි මෙන්න මේ විදිහට හිටියොත් සම්පූර්ණ නිවන් මගම කෙටි වචනින් විවර කරනවා ඔන්න උතෙන්ට සාපේක්ෂව මම කියන්නේ සාමාන්‍ය අපි ලෝක හිතාගෙන සිද්ධියට වඩා ටිකක් ගැඹුරු දර්ශනය දුන්නාම කියන්නේ ඔන්න ඔය මට්ටම පෙන්නලා කියන මෙන්න මේ විදිහට හිටපු කෙනාට කලහවද සෝකපන්දිව නැති වෙනවා. ඒ හින්දා ඔන්න ওই ටික තේරුම් ගන්නද අපි නිකන් මම තේරෙනවා කියලා මම වෙන තමන් කතා කරන ටිකම ඒ කියන්නේ අපවතව වචනකින් සංඥාවේ සංඥා නැති වෙන්නත් ඕනේ. මේ ඇහැ පරිහරණය කරනකොට ලෝකයේ ඉන්නේ රූප සංඥාවේ. ඉදිරියෙන් රූපයක් තියෙනවා කියලා බලාගෙන රූප සංඥාවේ ඉන්නේ. තේරෙනවද? රූප සංඥාව කියනකොට රූපයක් පේනවා කිව්වොත් රූප සංඥාවක් ඉන්නවා කිව්වොත් වෙනසක් නැහැ දෙකම එකයි එකම ස්කන්ධ පංචකයේ තියෙන්නේ මට මං රූපයක් බලාගෙන ඉන්නවා කිව්වා රූපයක් වෙන්නේ රූප සංඥාවකයි ඉන්නේ කිව්වොත් රූපයක් ඉන්න කෙනා පහත් රූප සංඥාවේ ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි යන ගණිතයට යන්නේත් නැහැ රූප සංඥාවේ ඉන්න කෙනා පහත් රූපේ ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියන ගණිතයට යන්නේත් නැහැ දෙන්නම එක මට්ටමේ ඉන්නේ මේක වෙනසක් නැහැ දෙන්නම එකම පරිපතේ මිදෙලා නැහැ එකම ස්කන්ධ ටිකේ එකම ස්කන්ධ පංචකයේ ඒකතනකින් කතා කරනවා අනිත් කෙනා තව කෙනකින් කතා කරනවා මිසක් නමුත් මෙතන මම චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව දැනගනිමින් ඉන්නේ කිව්වත් කමන්නේ. රූපයක් හඳුනමින් ඉන්නේ කිව්වත් කමන්නේ. රූපයක් ගැන හිතනවා කිව්වත් කමන්නේ. රූපය පේනවා කිව්වත් කමන්නේ. මොන විදිහට කිව්වත් කමන්නේ. ඒ නිසා ලෝකය ඇහැ පරිහරණය කරන රූපය තියෙනවා කියන තැනක් නැත්තම් රූපය සංඥාවෙන් ඉන්නේ. මොකද රූපය දකිනවා කියන තැනක තියෙන්නේ හරි රූප සංඥාවක්. බුදුරජාණන් දේශනා කරන මහණේ දානවලත මහණේ පාත්‍ර සංඥාවෙන් වළඳන්න කියනවා. කියන පාත්‍රය දිහායන් බලාගෙන වළඳන්න කියන අදහසින් මිසක මේ පාත්‍රය කියන්නේ හිතට එන එකක් නේ කියලා බලන්න කියනවා නෙමෙයි මේ. අරඤ්‍ය සංඥාවෙන් ඉන්න කියලා කියන්නේ තමන් හිත දෙහැත්ත ගන්නතු අරඤ්‍ය තුල ඉන්නවා කියන අදහස. ඒ වගේ ලෝකය පරිහරණය කරන්නේ රූප සංඥාවයි. කන පරිහරණය කරන සද්දයක් තියෙනවා කියන සද්ද සංඥාව නොඉන්නවා. තේරෙනේ? නාසයේදී ගන්ධ සංඥාව, රස විඳිනකොට රස සංඥාව, කය පරිහරණය කරනකොට පොට්ටබ්බ සංඥාව, සිතුවිලි සිහි කරනකොට ධම්ම සංඥාව. දැන් යෝගියට කියනවා මේ සංඥාවේ සංඥා නැති වෙන්නත් ඕනේ. මේගොල්ලන්ගේ වටේ මේ සංඥා නැති වෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් අනිත් එක කියන්නේ මොකද සංඥා නැති වෙන්න කියලා? මොකද අසංඥතලයේ හිටපු කෙනාට ඔය සංඥා ඔක්කොම නැහැ. නමුත් මේ සංඥා නැති වුණාට ඔය අසංඥ වෙලා ඉන්න බෑ හැබැයි. කියන එකක් කියනවා. දැන් අසංඥ කෙනාටත් මේ සංඥා නැහැනේ. මේ සංඥා නැතුව ඉන්නේ කියලා කිව්වොත් ඕක නිවනයි කියොත් එතකොට අසංඥතලයේ නිවනයි කිව්ව ගන්නට තර්ක කරන්න පුළුවන්. ඒ දවසේ කියනවා මේ සිහි මුත්තන් වෙච්ච විසංඥ වෙච්ච කෙනාට තෝ ටික නැහැනේ. ඒ හේත හැබැයි විසංඥ වෙලා ඉන්නත් බෑ. අසඤ්ඤ වෙන්නත් බැ විසඤ්ඤ වෙන්නත් බැ. ඊදවසේ නේවසඤ්ඤාන අසඤ්ඤතලයේ කෙනෙක් ඉපදෙච්චි එයාට තෝ ටික නැහැ. ওই ටික නැති වෙනු හැබැයි නේවසඤ්ඤාන අසඤ්ඤතලයේ ඉන්නත් බැ. දැන් ඔන්න ඒකෙන් කියනවා සංඥා අසඤ්ඤ වෙන්නෙත් නැතු විසඤ්ඤ වෙන්නෙත් නැතු නේවසඤ්ඤාන අසඤ්ඤතලයේ ඉන්නත් බැරුව ඉන්නේ නැතුව නමුත් කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකයේ සංඥා හැම මිදෙන්න. අන්න කියනවා මෙයා මිදෙනවා මේ ඔක්කොගෙන්. ඔන්න උතුර තමයි තියෙන සිද්ධිය. දැන් අපිට පේන්නේ අපි හැමදාම දන්නේ නිවන් මඟ කියලා රූප සංඥාව ගන්නවා එක්ක රූප සංඥාවේ අරගෙන ඒකේ ඇතුලේ අනිත්‍ය ගැන හිතනවා. කියනද? එතකොට දැන් මේ කියපු දේට අහු වෙනවද? දැන් රූප සංඥාවේ ඇතුලේ අපි දැන් හොඳ දෙයක් ඉන්නවා. කෙනෙක් රූප සංඥාව රූපයක් දැකලා රූපේ මම මගේ කියලා ඉන්නවා. ඒක ලෝකේ නරක. රූපයක් දැකලා ඒක ඇතුලේ අනිත්‍ය දුකනාත්මක කියලා හිත හිතා ඉන්නවා. නමුත් රූපේ ඉක්මවල ස්පර්ශයෙන් මිදිලා සැප දුක් වලින් මිදිලා ඉන්නව නෙමෙයි මේ. මොකද දැන් මේ මෙයාගේ මට්ටමේ ඉන්නේ අපි. ගුවන් හොද කැම්පේ ගිහලා ගුවන්. එතකොට ඒක බුදුරජාණන් මේ දර්ශනය පෙන්නවා එක හරිය වටිනවා අපිට ජීවිතේට. මේ කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකයාගේ සංඥා හයම සංඥා නැතිද අර සංඥා හයම ලෝකෙ. දැන් ඒ එකකටවත් අයිති නැත්තම් තමයි එයා ලෝකෝත්තර. හැබැයි එහෙම නැහැ කියලා එකකේ දර්ශනයේ වඩාත් විශිෂ්ට අර ටික පෙන්නනවා. සංඥා නැතුවවත් විසංඥ වෙලාවත් සංඥා ඉක්මුමටකවත් ගිහිල්ලා ඉන්නත් බෑ. එහෙම නොගිහින් මේ සංඥාවේ සංඥා නැතුව ඉන්නවා කියන එකයි වටින්නේ. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් රූප සංඥාව නැතුව ඉන්න ප්‍රශ්නයක් නෑ. නිදාගෙන හිටිය රූප සංඥාව නැතුව ඉන්නේ. ඔකට අමුතුවෙන් රූප සංඥාව නැතුව ඉන්න කියලා වෙහෙසෙන්න ඕන නෑ. ඒක හරිනම්. නමුත් නිරන්තරයෙන් දේ තමයි ඇහැම පරිහරණය කරන රූප සංඥාව නැති රූපෙම ඉඳලා කියන සිද්ධිය ලෝකෙට ලේසි නෑ. රූපේ බලාගෙන ඒකට හිතනවා කියන එක ඒතරම් අමාරු නෑ නේද? රූපේ බලාගෙන ඒක මම හෝ මගේ හෝ කියලා රාග දේශ මොහ ඇති වෙන පැත්තට හිතන එක අමාරුද නෑ. හොඳයි, ඒ රූපේ කැඩෙනවා නේද, මේක බිඳෙනවා නේද, මේක අනිත්‍ය නේද කියලා මෙනෙහි කරන්න බැයිද? පුළුවන්. ඒකත් අමාරු. අපි අහලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක තුලනේ අධිකම ලැබෙන්නේ නේ. සෝවාන් සකදාගාමී අනාගාමී එතන එතකොට මේ සතර මාර්ග සතර සාමාන්‍ය ඵල අයිති මේ ශාසනයට විතරයිනේ. මේ ශාසනය බැහැර අන්‍ය ආගමක තියෙන්න පුළුවන්. හොඳයි, දැන් අද අපි ඇහැට පෙනෙන රූපය ආරම්භය මොන විදිහෙන් මේක සතර මහා ධාතුන් හැදිලා නේද තියෙන්නේ, මේක අනිත්‍යයි නේද, මේක කැඩෙනවා නේද කියලා හරි මෙනෙහි කරන. ඔය මෙනෙහි කිරීම මෙනෙහි කරන්න බැයිද මේ ශාසනය බැහැර කෙනෙකුට? ඉතින් ඒක මාර්ගයේ වෙනවා නම් මාර්ගය කියන්නේ කඩිගමේ කියන එක මේ ශාසනය බැහැර කෙනෙකුට තියෙන්න වෙනවානේ. නමුත් මෙතෙන්දී හරියට මේ දාර්ශනීය වටිනාකම බැහැර කෙනෙකුට හරි කියලා එයා දැක්කොත් එයා තිබේම බෞද්ධ වෙන්නේ. ඇත්තට මේකට වඩා ඇත්තක් නැහැ නේ කියන තැනකට එනවා. ඒක එතකොට බැහැර කෙනෙකුට දුන්න දැන් ওই මට්ටමේදී කෙනෙකුට හිතන්න පුළුවන් එයා මේ ශාසනය පිළිගන්නේ නැතුවම හිතන්න පුළුවන්. නමුත් මේ ශාසනයෙන් කෙනෙකුට හරි දීලා යමක් මේ නියම ධහම දැක්කොත් එයා ඒකම ගන්නවා කියන එක නවත්තන්න බෑ. එයා ඉදා ඉදන් බෞද්ධ මේ අනාගමක නෙමෙයි. ඒ නිසා මේ කලාගවත් සූත්‍රය මම පොඩ්ඩක් උදේ මතක් කළේ මෙතනදී මේ හරි වස්නා කාරණාවක් ලෝකෙට කියලා. මොකද ලෝකෙට අද හිතා ගන්න බැරුව දැන් කියන්නේ අපි ගොඩක් දුරට හිතන්නේ දකින දේ ආරම්භය ඇලෙන්න ගැටෙන එකයි ලෝභ දේශ දෙක තණ්හාව. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියනම් තණ්හාව නැතුව හිටියනම් හරි කියන දැනගනේ අපි ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියෙන් පෙන්නනවා ස්පර්ශ වුණොත් සැප දුක් වෙනවම නම් සැප දුක් වුණොත් ප්‍රියාප්‍රිය බෙදීම බෙදෙනවම නම් ඒකමයි තණ්හාව. ආය නවත්තන්න බැහැ කියන එක පෙන්නනවා මේකෙන්. අපි පුද්ගල භාවයෙන් හිතාගෙන හිටියට ප්‍රිය දේ කැමති නොවී ඉන්නවා, අප්‍රිය දේ අකමැති නොවී ඉන්නවා කියලා. ප්‍රියාප්‍රිය දෙකෙන් අපේ මනස නොමිදුණු කැමැති අකමැති දෙකෙන් මිදෙනවා කියන එක ලැබෙන්නේ. ප්‍රියාප්‍රිය දෙක අතරලා උපේක්ෂාව කියන තැනකට අපේ මනස ඉබේ එන්න ඕන දර්ශනයකින්. ප්‍රිය අප්‍රිය වස්තු හම්බ වෙන මට්ටමට අවිල ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්නවා කියන කාරණාව විද්‍යමාන නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ සාමාන්‍ය සංඥාවේ නිදලා ප්‍රිය අප්‍රිය ભેදයෙන් මිදෙනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. ඒක රූප සංඥාවෙන් ඉඳලා ප්‍රිය අප්‍රිය ભેදයෙන් මිදෙන්න ක්‍රමයක් තියෙනවා. වැරදීමකින් හරි ලෝක කවුරු හරි උත්තරේ වැටේ. නේද? තේරෙනවද? දැන් ප්‍රිය අප්‍රිය ලෝකේ තුල විමුක්තියක් තියෙනවා නම් කොහොම යන ගමන් කවදා හරි වැරදීමකින් හරි වැටේ. නමුත් එහෙම නැහැ. ලෝකේ තුල යම් ඇල්පෙනදි තුලක පමණ පොහෝ සැනසිල්ලක විමුක්තිය මගක් තිබුණේ නම් බැරි වෙලා හරි සම්මා සම්බුදුරජාන් වහන්සේ නම පළවෙන්ට උනේ නැහැ. ලෝකේ තුල එහෙම දෙයක් නැති නිසාම බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ ලෝකෝත්තරයම හොයාගත්තේ හොයන්නේ. ඒ නිසා මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ සංඥා හය දිහා බලන්න මේක තමයි ලෝකයේ ඇතුළ. විතර කටුව ඇතුළේ සුමදාමිති මම මතක් කරන්නේ. දැන් ඔය නසඤ්ඤ සංඤ්ඤේ විසඤ්ඤ සංඤ්ඤේ කියන සිද්ධිය තමන්ගේ ජීවිතෙන් දකින්න. මම දක්ෂ මදි කියන මේ කට උපමා කියන්නේ වෙනද ගන්න උපමා මම නිකන් කියන්න මතක් කරන්න. අපි නිකන් කියමු දැන් අර මිදුංගියේ ජලයේ පේනකොට තිරසංගත සතෙක් ඉන්නවා කියන්ට උදැන් තිරසංගත සතා දකින්නේ ඉදිරියෙන් තියෙන රූපයක්, වතුර රූපයක්. තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා කියලා වතුර වලක් එහාට ඇති වතුර රූපයක් තියෙනවා කියලා දකින්නේ. තියෙන වතුර වලයි තියෙන්නේ, පේන වතුර වලයි තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. දැන් එයා ඉන්නේ රූප සංඥාවෙන් ඉන්නේ. ඉදිරියෙන් වතුර වලක් පේනවා කියන තියෙන රූපයක් දකින්නවනේ. තේරෙන්නේ? ඒ අරමුණේම බලන්න දැන් එයා රූප සංඥාවක් න සංඥ සංඥි. එයාගේ සංඥාවේ නැතුව අපි ඉන්නවා. ඒ කියන්නේ දැන් එයා පේන දේ තියෙන්නේ, තියෙන දේ පේන්නේ කියලා හිතාගෙන ඉන්නකොට වතුර පිපාසිකුත් හැදෙනකොට, වතුර වගේ තේනකොට, තේන එකක් තියෙනකොට, දුවන් නැතුව ඉන්නවා කියන එකක් නවත්තන්න බෑනේ. මොන වතුර වලක් තියෙනවා කියන තැනක. ඒ අරමුණේම අපි ඉන්නවා. අපිටත් වතුර තිබහ හැදෙනවා, වතුර වගේ පේනවා, පේන දේ තියෙනවා නෙමෙයි කියන්නේ කියන සංඥාව. අරයට වතුර තියෙනවා කියන සංඥාවකින් ඉන්නවා. අපි වතුර ඇතුළ තියුණාට වතුර තියෙනවා නෙමෙයි කියන සංඥාවකින් ඉන්නවා. එකම සංඥාවේ එයාගේ සංඥාව ඉක්මවලා අපි ඉන්නේ සංඥාව නැතුව ඉන්නේ. දැන් ඒ සතාගේ සංඥාව නැති ඉන්න. එහෙම සංඥාවේ සංඥාව නැතුව හිටිය කියලා අපි විසංඥ වෙලත් නැහැ. අපි අසංඥ වෙලත් නැහැ.
අපි සංඥාවල ඉක්මවලත් නැහැ. නමුත් අරයාගේ සංඥා මට්ටමින් මිදිරණ මෙදින්නේ. මේ උපමාවේ. එහෙම හිටියාම තියෙන ලක්ෂණය තමයි තණ්හාවනේ. දැන් මට සැප දුක් විඳින වතුරක් එහෙම හම්බ වෙනවද? වතුර සැප දුක් විඳින්න පුළුවන්ද? වතුර ස්පර්ශ කරන්න පුළුවන්ද? අපිට බෑ. ඒ හින්දා වතුරෙන් සැප දුක් ලැබෙනවද? වතුරේ ප්‍රියාප්‍රිය බෙදීමක් අපිට හම්බ වෙනවද? වතුර නැතුනහම අඬන ලැබෙනවද ඒ අරමුණේ? ඔය ටික ලැබෙනවද බලන්න. දැන් අර සත්තාට වතුර ස්පර්ශ වෙන්නේ නැද්ද? හිතට ස්පර්ශ වෙනවද වතුර? වතුරෙන් සැප දුක් විඳින්න බෑද? වතුර බොන්න පුළුවන් කියොත් කියන එක හිතින් හිතලා සතුට වෙන්න බෑද? මම මේක අතහැරලා ගියොත් වතුර ටික නැති වෙයි කියන දුක් විඳින්න බෑ. ස්පර්ශය කියන්නේ කයත විතර නෙමෙයි. එතකොට සැප වතුර ගැන සැප දුක් දෙක ස්පර්ශ කරන්න පුළුවන්. එහෙනම් මේ තියෙන වතුර බොන්න ගියොත් හොඳයි. මේක අතහැරියොත් හොඳ නෑ කියන ක්‍රියාප්‍රිය දෙක කැමැත්තකම තෙන්න බෑද? කවුරු වගේ ඇදගෙන ගියොත් වතුර ටික බොන්න ඉස්සෙල්ලා ප්‍රියදී දාලා ගියේ ප්‍රිය වතුර වල දාලා ගියේ දුක එන්නේ නැති වෙයිද? එනවද නැද්ද? එනවා. ওই දුක් ටික එනවද බලන්න එකක්වත් අපිට ඒ අරන් නේ මං කියන්නේ. අපි ඒකට කලේ සංඥාව වෙනස් කියලා හිතපේ විතරයි නේ. ඒ වගේ හැම දෙයක්ම පවතින දේ තියෙනවා තියෙන දේ පවතිනවා කියන තැනකටපත් වුණාම තමයි රූප සංඥාව තියෙන්නේ. එතකොට අසඤ්ඤ වුණත් විසඤ්ඤ වුණත් වැඩකුත් නැහැ. අසඤ්ඤ වුණත් විසඤ්ඤ වුණත් විභූත සංඤ්ඤ වුණත් රූප සංඥාවේ හිටියත් ඔක්කොම එක කොටි. එතකොට අපි ඒ සංඥාවම පවතින දෙයට නුවණ තබල මෙන්න මෙහෙම පවතින තැනක මේ ඇහෙන් බලපු නිසා අපිට මෙහෙම පේනවා. නිල්පාට රූපයක් වෙන්නේ වීදුරුවේ හැකියාව නිසායි කියලා දන්නවා වගේ මේ ඇහෙන් බලපු නිසා මෙහෙම පේනවා. ඒකම කී පොකටව වටපිටාව අපිට ගොඩාක් කතා කරලා තියෙනවා, කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඇහැ පරිහර කෙටියෙන් මට කියන්න තියෙන කල්‍යාණ මිත්‍ර කෙටිය නිවන් මඟ කියලා කියන්නේ ඇහැ පරිහරණය කරන්න රූපය හෝ රූප සංඥාව කියන දෙකෙම මිදිලා. රූපෙන් මිදිලා. දැන් අපිට පහසුයි, ඒකයි මම කිව්වේ රූපයක් නෙමෙයි පේන්නේ හිතට රූප සංඥාවක් කියලා කියනක පහසුයි. නමුත් මෙතෙන්දි ලෝකයේ සංඥාවම ඉක්කෝප මට්ටම කියන තැනකින් පෙන්වුවේ තේරෙන මේ එකෙන් දැන් අර තිරසංගත සතාට වතුර වලක් පේනවා කියන සංඥාවෙන් අපි මිදුණා වගේ රූපේ හෝ රූපේ ගැන සංඥාවක් එන්නේ කියන මට්ටමෙම මිදෙන්න ඕනේ. මොකද රූපේ නිසා සංඥාවක් කියනකොට රූපේ නෙමෙයි පේන්නේ රූප සංඥාවක් කියනකොට සංඥාභාවය රූපය නිසායි රූපේ එතන තියනවා කියන එක ඉබේම තියෙනවා. අපිට 아무දු විශේෂණයක් කියලා නැහැ. මේ බඳු විදිහේ රූපයක් තිබුණ නිසා මේ බඳු විදිහේ සටහනක් පේන්නේ කියන එක මිදෙන්න බෑ අපිට. මේ රූපේම නැත්තම් මේ සටහනින්ම අපිට මිදෙන්න. මොකද ප්‍රශ්නයක් ඒ රූපය නැත්තම් කොහොමද රූප සංඥාව ආවේ? වෙනත් විදිහේ රූපයක් තියෙනොත් මේ විදිහේ රූප සංඥාවක් එන්න පුළුවන්ද කියලා තර්ක කරයි අපි. දැන් අපි කිව්වොත් තියෙන රූප සංඥාවක් රූපය නැහැ කියලා, එහෙනම් මේ රූප සංඥාව ආවේ කොහොමද රූපය නැතුව? නෑ, තියෙන වෙන විදිහක රූපයක් මේ එන්නේ සංඥාව මෙහෙමයි කිව්වොත් ඒකෙන් අරූපී ස්වභාවයක් නිසා රූප සංඥාව කෙයිද කියලා තර්ක කරා. නැත්තම් වෙනත් වූ රූපයක මෙබඳු සංඥාව කෙයිද කියලා තර්ක කරා. ඒ නිසා ඒ ස්කන්ධ පංචකයේ එකට තියෙන්නේ රූපයෙන් වේවා රූප සංඥා රූපයෙන් මිදුණු රූප සංඥාන් මිදුණු රූප සංඥාන් මිදුණු රූපයෙන් මිදලා තියෙනවා. දෙකේ ලක්ෂණ එකයි. රූප සංඥාවෙන් හිටියා කිව්වොත් එයා රූපයෙන් ඉන්නවා. රූපයෙන් ඉන්නවා කිව්වොත් රූප සංඥාවෙන් ඉන්නවා. මේ කොතනකින් හෝ හිටියත් රූපේ නොයික්මෝ මනස. කෙනෙක් රූප සංඥාවෙන් මිදුණා නම් රූපෙන්ද මිදුණා. රූපෙන්ද මිදුණොත් රූප සංඥාවෙන් මිදුණා කියන තැනකට එනවා. එතකොට ඒකයි ඒව සමේතස්ස විභූති රූප. මෙන්න මේ විදිහට හිටියත් රූපය අත්හැරෙනවා යාට. බුදුරජාණන් දේශනා කළා නසඤ්ඤ සංඤ්ඤ විසඤ්ඤ සංඤ්ඤ කියන ලක්ෂණය දේශනා කළා. මේ විදිහේ හිටියාම තියෙන ලක්ෂණය මොකද්ද? ඒව සමේතස්ස විභූති රූපං. එයා රූපයෙන් මිදෙනවා. ලෝකයාගේ සංඥාවෙන් සංඥා නැතුව ඉන්නවා. හැබැයි විසඤ්ඤ වෙලත් නෙමෙයි, අසඤ්ඤ වෙලත් නෙමෙයි, විභූත වෙලත් නෙමෙයි සංඥා. ඒ ටික වෙලත් නැහැ. සංඥාවේ සංඥා නැතුව ඉන්නවා. ඒ කියන්නේ ලෝකයා රූප බලන මට්ටමේදී ඉදිරියෙන් රූපයක් දකිනකොට එයා දකින ඉදිරියෙන් තියෙන රූපයක් නෙමෙයි. මේ ඇහි හැකියාව නිසා මෙහෙම රූපයක් උපදිනවා පෙන්නන්නේ කියන තැනකින් බාහිර යමක් වෙන්නේ මෙහි හැකියාවෙන් දකින. දැන් අනිත් කෙනා දකින්නේ බාහිර තියෙන දේම දකිනවා බාහිර තියෙන දෙයමයි දකින්නේ, දකින්නේ බාහිර තියෙන දෙය කියලා බාහිරයටනේ. අපි දකිනවා කොහොමද? හැම තැනකම තියෙන රූප කලාප කලාප සුද්ද්‍රාෂ්ටක මට්ටම වැලි කැට තියෙන්නේ, කැට තියෙන තැනක ගොඩක් පින්නියෝ මේ හේ හැකියාව. එතකොට තමන්ම හදාගෙන පරිහරණය කරන රූපයක් නිසා තිබුණ එකක් නෙමෙයි. අපි දන්නවා වැලි කැට තියෙන තැනක ඇහෙන් බැලුවම වැලි ගොඩ පේන. එතකොට වැලි ගොඩ අපි හදාගෙන බලන්න. බැලුවත් නිසා තියෙන්නේ වැලි කැට. ලෝකය වැලි ගොඩ තිබුණු වැලි ගොඩ දකින්නේ. දැකපු වැලි ගොඩන තියෙන්නේ. අපි ඒ කියන්නේ පැත්ත. ඒ වගේ මේ හැඩතල දකින්වා අපි කනගුණා හරිය අරගෙන සතරමහත් රූප කලාප කලාප තියෙන තැනක විපාකයේ තමයි මේ ඇහෙන් බැලුවම මේ හැඩතල පේන්නේ. දැන් හැඩතල හදාගෙන ලෝකය හදාගෙන අපි පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය. අහකට යනකොටම ඒ කියන්නේ අපි ජලය බලන්නේ මිරිඟුව තියෙන තැනක මේ ඇහෙන් හදාගෙනයි වතුර බලන්නේ. මේ ඇහි හැකිය වතුර පේන එක. ඒක පැත්තකට ගියාම දැකපු වතුර නැහැ. තියෙන මිරිඟු ඒ වගේම මේ රූපෙත් ඒ සිද්ධියටම යනවා අපිට. අතන මිරිඟුව වගේ නලියන නලියන රූප කලාප මට්ටමේ මේ තියෙන්නේ. මේ ඇහෙන් බලනකොට මේ හැඩතල පේනවා. එතකොට තිබුණු රූපයක් බලනවා නෙමෙයි අපි. අවස්ථාවට හදාගෙන බලනවා. අහකට යනකොටම දැකපු රූප ඉවරයි. තියෙනවා නෙමෙයි. තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි පෙර නොතිබීමට මෙතුරු නැතුව නැති වෙනවා රූපේ. රූපෙම. දැන් රූපේ ඇතුළේ අනිත්‍ය බලන්න කියලා එකක් අපිට නැහැ. රූපේ ඇති වෙන හා නැති වෙන හැටි දැක්ක මිසක රූපේ ඇති බවට හම්බ වෙලා ඇති බව තුල නැති බව බැලුවට හරියන්නේ නැහැ. අපි අද කරන්නේ රූපේ ඇති වෙ නැති නැති වෙන හැටි බලනවා නෙමෙයි. රූපේ ඇති බවට අරගෙන ඇති වෙච්ච එක ඇතුළේ ඇති බව නැති බව හිතනවා. දැන් මේ රූපේ තියෙනවා කියලා හිතලා අනේ මේ රූපේ නැති වෙනවනේ කියලා හිතනවනේ මේ දේ කරන්නේ. එතකොට ඇති බව තුල නැති බවනේ අපි බලන්නේ. නමුත් රූපේ ඇති වෙන හා නැති වෙන හැටි බැලුවොත් රූපය ඇතුළේම කවිට අහුවේද කියලා බලන්න. තේරෙනවා මේ කියන්නේ. අන්න ඒ විදිහට දිට්ඨි සුතමත විඤ්ඤාත කියන හය හරහාම මේ සංඥා වෙනස් කරගන්න. රූපය ඇති වෙන හා නැති වෙන හැටිම බලන්න. රූපය ඇති වෙන හා නැති වෙන හැටිම බලන්න නම් ඒ රූපය මතමින් අපේ මනස මෙදෙන්න ඕනේ. ඒ රූපය නැත්තම් ඒ සංඥාව කියනක ජීවිතයේ දල ඒක පය ගහලා ඉන්නකොට ඒක අනිත්‍ය පේන්නේ නැහැ. ලෝකේ කැරකෙන හැටි බලන නම් ලෝකෙන් එහාට යන්න එපා. ඒක ඇතුළේ ඉඳගෙන අපිට මේක කැරකෙනවා කියලා පේන්නේ නැහැ නේ. පේනවද? පේන්නේ. ඒ වගේ යමක් අනිත්‍ය දකින්න නම් ඒකෙන් අපි වෙන් වෙන්න ඕනේ. ඒක අපේ නොවෙන්න ඕනේ. එදාට ඒ තණ්හාව නැහැ කියන්නේ. එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා. මේක තවදුරටත් ඉගෙන ගන්න කතාව හබල්ලා. ඉතින් මේ සසරෙන් ඈත් වෙන්න උත්සාහවත් වෙන්න මම මුලින්ම මතක් කරලා ටිකක් හැමෝම මතක තියාගන්න ඕනේ. මොකද්ද? මම මුලින්ම මතක් කළේ මම කොතනකදී හරි කුමන හෝ තැනකදී බොහෝ දුරට කතා කරන දර්ශනය ගැන. ඒකට කාරණා කීපයක්. වර්තමානයේදී සීල සමාධි දෙක ගැන අපිට ඕන තැනකින් දැනගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයන් වැරදිත් නැහැ. ඒව හරි. ඒව ගන්න. ඒ භාවනා ක්‍රම සීල ක්‍රම වැරදි නැහැ. ඒවට තමයි ටිකක් එකතු වෙන්න ඕනේ මේ දර්ශනේ. ඒ එකතු වෙන ටිකක් අපිට හම්බ වෙනවා අඩුයි. ඒ නිසා මට හැකි හැම වෙලාවකම මම මේ දර්ශනය ගැන මතක් කරන්නේ. මම හැම දේශනාවක්ම කරනකොට මගේ දේශනාවද අඩුයි කියලා දැනගන්න. ලෝකයේ දේශනාව අඩුයි සීල සමාධි දෙක තියෙන ප්‍රඥාව. මගේ දේශනාවල් අඩුයි ප්‍රඥා දර්ශනයේ තියෙන සීල සමාධි දෙක. මේකට තව ටිකක් එකතු වෙන්න ඕනේ කියලා දැනගන්න. ලෝකයක් කරනකොට ඒකට තව ටිකක් එකතු වෙන්න ඕනේ කියලා දැනගන්න. ඔයගොල්ලෝ හදලා මේක කරගන්න කියලා. එතකොට හැම මගේ දේශනාවකම මේ දර්ශනය කිව්වට එතනින්ම යන්න බෑ. මේ ටික ජීවිතය කරගන්න චිත්ත සමතයක් ඕනේ. ඒ සඳහා ක්‍රමවේදයන් හොයන්න, ගවේෂණය කරන්න, බණහන්න, ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහි අය වෙන්න පුළුවන්, ගිහි උපාසකම්ම කෙනෙක් වෙන්න පුළුවන්, සත්පුරුෂ අදහසින් නියම දර්ශනකින් යුක්තව අනුකම්පාවෙන් කියනවා නම් පුද්ගල ભેදයෙන් තියාගන්න තුගන්න. ඈ හොයන්න. එතකොට සීලයක පිළිထන්න පිළිතලා මේ දර්ශනය සාක්ෂාත් කරගන්න. මේ දර්ශනය ගන්න පිටකින් හම්බ වෙන තැනක මෙතනින් දර්ශනයක් හම්බ වෙනකොට එතනට ගන්න පිටකින් කියන්නේ ස්වාමීන් වහන්සේගෙන් අර දාගින් අර යම් වෙන ප්‍රතිපදාව මේකට අලෝ ගන්න. එතනින් ප්‍රතිපදාව හම්බ වෙනුන මේ දර්ශනයකට අලෝ ගන්න. ආමුද්‍රුවන්ගේ බණ හරි හින්ද අනිත්‍යව වැරදි කියලාවත් අනිත්‍යව හරි නිසා ආමුද්‍රුවන්ට වැරදි කියලාවත් ගන්න එහෙම අපිට බේදයක් ඕනේ නැහැ. අපිට ඕනේ නිවන් දකින්න චූටි හැටි හොඳ ටික අපි එකතු කරගෙන අපි හදා ගන්න හදන ලෝකෙ ඔය කෑයක් ගහ කොන් අල්ලගෙන අල්ලගෙන දඟලයි අපි කොනක් අල්ල ගන්න නැතුව මම මුලින් මතක් කළා වගේ අරහන්ගේ බණ ටිකමයි හරි කියන තැනකට එන්න එපා එහෙම තුගුණ සීල සමාද දෙකක් නැති ඒ ඉතින් මෙතන විතර ගුණ නේද හේද කොතනකින්ද යහපත අහුවෙන්නේ අහුවෙන ටික අර කෝච්චි පෙට්ටියත් සම්බන්ධ කරගත්තා වගේ අරගෙන ගොඩ යන්න උත්සාහවත් වෙන්න අපිට වැරදුණු කවුරුවත් බේරගන්නේ නැහැ. ඕගොල්ලෝ මං කියන දේම හරි කියලා මං කියන එක වටාම ඉඳලා ඒ ටික අඩුකම නිසා ඕගොල්ලෝ ගොඩ යන්න නැතුව නම් ඒ යහපත ඕගොල්ලෝ නොගත්තොත් මං කිව්වා කියලා මේ හරියන්නේ නැහැ සතර දුක් වෙන ඉන්නේ ඕගොල්ලන්ට. අනිත් දහමක් හරි නැත්නම් අනිත් කොටසක් හරි මේක ඕනේ නැහැ කියලා මම මේ කියන ටික හරි මගේ නෙමෙයි මේ හරි දේ අපි ගන්න නැතුව අතහැරුණොත් අර්ථිකෙන් විශ්වාසෙන් අපි හිටිය කියලා සසරෙන් අපි උමුදවන්නේ ඒ දුක් විඳින්න වෙන්නේ අපිට. ඒ නිසා හැම තැනකදීම අපි බුද්ධිමත් වෙන්න වෙනවා. මම මතක් කරන්නේ දැන් බුදු ප්‍රජාන වහන්සේලා පසේ බුදු ප්‍රජාන මහ රහතන් වහන්සේලා හිටියන හිත දිහාවත් බලලා ඈ අනුකම්පා කරලා හිස් පුරුෂය මෝග පුරුෂය කියලා බැනලවත් බණ කියයි. අද එහෙමත් නැත්තම් එහෙමත් අද වටපිටාව ලැබෙන්නේ නැත්තම් අපි ගැන ටිකක් හිතන්න වෙනවා. හොඳම දේ තමයි ඇල්වතුරෝගේ ඇල්වතුර රවුම් වාදිනේ කරලා දැන් මම රවුම් හතර සේකර දැන් මම හතර සුල සේකර දැන් මොලස් ඒ තැන සුදුසු විදියට ඒ වගේ බණ දාන්න අහන්න ගියහම සුදුසු සුදුසු පරිසරයක සුදුසු සුදුසු දේ අරගන්න විමුක්තියම පුද්ගලය වේවා දේශනා වේවා වටපිටාවල් වේවා ඒකේ සමහිතේ බණ කියලා දෙන හාමුදුරුවෝ ගිහ කෙනාගේ අඩුපාඩු අපි සත්පුරුෂයට අපිට ඒව වැඩක් නැහැ අද අවශ්‍ය අපදේම විතරක් ගන්න අරගෙන හැම වෙලෙම යොදා ගන්න මේ ටික නැති කමෙන් මට පාඩුවක් වෙන්න පුළුවන් නම් ඒ පාඩුව මග ගන්න තමන්ගේ ටික ගන්න ඒක ගන්න ගිහිල්ලා බෙහෙත් දෙන කෙනා ගිහිල්ලා දොස්තර මහත්තයා මෙහෙමයි නේද කියලා එයාගෙන හෙව්වා කියලා වැඩක් නැහැ ඒ නිසා ඒ වගේ නිහතමානී මනසකට බලහන කෙනෙක් ගාව තියෙන සුදුසුම දේ තමයි ධර්ම අවබෝධ කරන්ද කිසිම රාමුවකට එන්න එපා ජීවිතය අවසන් වෙනකම් මොන තරහටදම කෝ මේ සේනාසනේ අති වටා නෙමෙයි ඕනම තැනක ඔයගොල්ලන්ගේ විමුක්තිය ඒක ඔයගොල්ලන්ගේ අයිතිය ඒ කියන්නේ ඒ පරිසරයේ තිබුණොත් තමයි ඔයගොල්ලෝ දුකෙන් මිදෙන්නේ මේ ශාසනේ හැම ස්වාමීන් වහන්සේ නමක්ම අයිතිය ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඔක්කොම හැම ස්වාමීන් වහන්සේ නමකට මේ ශාසනයටම අයිතිය ඒ හින්ද ඔයගොල්ලෝ මෙහාටම දායකයෝ මෙහි ආයෙ විතරක් නෙමෙයි මෙහි ස්වාමීන් වහන්සේලා ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි මේ ආව ඔයගොල්ලන්ගෙන් අනිත් අයට තමයි මේ අයිතිය තියෙනවා ඔයගොල්ලන්ට ස්වාමීන්වහන්සේලා උපකාර කිරීමේ අයිතිය තියෙනවා මේ විදිහට අධ්‍යස්ත මනසකින් තම තමන් ව රක්ෂිත ස්ථානයක තබාගෙන සත්‍ය අනුරක්ෂිතයේ තබාගෙන කටයුතු කරන්න හැම දිනකටම තිරුවන් Thank you.